ආත්මේ ප්‍රඥා තියෙනවා. නිරෝධය, නිරෝධ සමාපත්තිය, සෝතාපන්න වීම, බෝසත් වරුන්ගේ මාර්ගඵල ලැබීම. ගිහි අය නිරෝධයට සමවැදී කාලයක් සිට පිරිනිවන් පානවද කියන මේ කෙටි මේ පැහැදිලි කිරීම බලාපොරොත්තු වෙනවා. නිරෝධයයි නිරෝධ සමාපත්තියයි කියන මේ දෙකත් තෝරගන්න ඕනේ. මේ නිරෝධය විග්‍රහ කරන්නේ යම් හි යං තත්ත නත්ති තේන තං ශුඤ්ඤං. යම් තැනක යමක් නැද්ද එයින් එය ශුඤ්ඤයි. මේ නිරෝධ වෙන හැටි දැනගන්න ඕනේ. මොකද්ද නිරෝධ වෙන්නේ? රෝධ දැනගන්න ඕනේ, නිරෝධ දැනගන්න ඕනේ. එතකොට අපි තේරෙන්නේ නිරෝධ කියන වචනේ විවිධ අදහස් තියෙනවා. නැතිවීම කියලා අදහසක් ගන්නත් මේ නිරෝධ කියන වචනේ භාවිත කරනවා. හේතුවක් නිසා ඵලයක් උදා වෙනවා. හේතුව නිරෝධ වුණාම ඵලය නිරෝධ වෙනවා. දැන් ඔකට හේතුව නැත්නම් ඵලය නැති වෙනවා කියලා මෙහෙම එකක් ගන්නවා. ඇත ඇතිනම් ඵලය ඇත, නැතනම් ඵලය නැත කියලා. ඇත යනු ඒකාන්තයේකි, නැත යනු ඒකාන්තයේ. තථාගතයන් වහන්සේ මේ අන්ත දෙකටම නොබැස මාධ්‍ය තුලින් යථාබෝධය ලැබුවා. දේශනා පැහැදිලිව පෙන්නනා විදිහට ඇත නැත කියන මේ අන්ත දෙකම ලෝක සම්මතයේ තියෙන කතාව. ආත්ම දෘෂ්ටිය මුල් කරගන්න ලෝක සත්‍යයට විද්‍යාමානෙන යමකට හිතෙන්නේ ඇත කියලා, ඇති වුණා කියලා. ඒක විද්‍යාමාන සත්‍යයෙන් ඉක්ම ගියාම ඒක නැති වුණා කියන අදහසක් වෙනවා. ඇති වෙච්ච දෙයක් නැති වෙච්ච දෙයක් කියන මේ ගති ලක්ෂණ දෙක අනන්ත සසරේ පටන් ගින්න මේ මුලාවටපත් වෙලා ආපු අයගේ අදහස් ප්‍රකාශ කරන ක්‍රම දෙකක්. ඇත යනු ඒකාන්තයේකි, නැත යනු ඒකාන්තයේකි කිව්වේ ඒකයි. ඇති දෙයක් තියෙනවා කියන දෘෂ්ටියට ගත්තොත් ඒක සාස්වත දෘෂ්ටියට වැටෙනවා. නැත යන අදහස ගත්තොත් උච්ඡේද දෘෂ්ටියට වැටෙනවා. මෙන්න මේ නිසා අන්ත දෙකකින් කවදාවත් නිවන් දකින්න බෑ. මේ ඇත නැත කියන එක ගන්නවට වැඩි මේ ක්‍රමයක් පෙන්නලා තියෙනවා. උදා වෙනවා කියලා. උදා වීම තමයි ආස්තේට යා. යමක් උදා වෙනවා. දැන් දවල් 12 වෙනකොට ඉර ඇති වුණාද, ඉර උදා වුණාද? දැන් බලන්න ඉර ඇති වුණා කියන්නේ ඉර උදා වුණා. ක්‍රමක්‍රමයෙන් ඉර උදා වෙලා ඉර අස්තේට ගියා. ඇති වුණා නැති වුණා කියවුවේ නැහැ අපි. මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා. හේතුවක් ඇති වුණාම හේතුවක් නිසා උදා වෙනවා. හේතුව උදා වුණොත් ඵලය උදා වෙනවා. ඒකයි ඔය ක්‍රමවේදය. ඇති වුණා කියන වචනේ ගන්නකොට යථාර්ථයේ වැහිලෙකම් ඇත යන අන්තයකට වැටෙනවා. රාගයට හේතු වෙන්නා වූ කරුණු නිසා රාගයේ උදා වෙනවා, රාගයේ නැගී සිටිනවා. යම් කිසි අරමුණක් හිත යථාර්ථී විහිදලා නැතුව අවිද්‍යාවේ අනුසේ සහිත වුණා නම් රාගයට හේතු කාරගෙන අරමුණ හිත එනකොටම අරමුණු වෙනකොට ඒ මුල් කරගෙන රාගයේ උදා වෙනවා. ඒ රාගයේ හේතුකාරක වන්නා වූ අනුසේ විදුරණ නිර් උදා වෙනවා. උදා වෙන්නේ නැහැ. නිර් උදා වීම තමයි නිරෝධ වීම කියන්නේ. උදා නොවෙනවාට කියනවා නිර් උදා වෙනවා. උදා වෙන්න හේතු නැත්නම් උදා වෙන්නේ. දැන් පොඩ්ඩක් හිතලා බලන්න මේ ප්‍රමවේදී. යම් කෙනෙක් රාගයට පිළවෙන හැටි පොඩ්ඩක් හිතලා බලන්න කොහොමද කියේ. යන්තම් කෙනෙකුට ගිහිල්ලා හිටන් හිනා උච්ච වලියට ඉඟිවරව වලියට රාගයට පිළවිලා ඉන්නේ නැහැ එකපාර. යම් යම් රාගික උපක්‍රම තියෙනවා. මේ උපක්‍රම සීලීව ටිකටි ගිහිලට අපිට කරන්නේ සහෝදරත්වයේ ගිහිලට කතා කරනවා ඉස්සේ. බය නැහැ සහෝදරත්වයේ කතා කරන්නේ. නංගි මේ වාස් එක කොහරද? ඌට ඕන වාස් එකක් නැහැ, යන්න ඕන කමක් නැහැ, කොහෙවත්. මේ බොරුවට අහනවා මොනවද කියලා. හිනාවක් දාලා ලංගිලා. අවලම වරත්තිය කියලා සිරිප්පු අතර ගන්නේ නැහැ. එහෙම විදියක් ඇහිුවේ නැහැ නේ. නරකදියක් ඇහිුවේ නැහැ නේ අයියා. ඉතින් ඔහොම තමයි පටන් ගන්න. ඉන්නයි කොහට යන්නද ඉන්නේ? ඉතින් ඔය ටිකෙන් ටික තමයි ලැජ්ජාව වැඹරලා එහාට මෙහාට යනවා. තව රාගේ උදා වුන්නේ නැහැ. දැන් මේ උදා වෙන ක්‍රම රටාවක් තියෙනවා. ඊට පස්සේ ගම කොහෙද කොහෙද යන්නේ කොහෙද යන්නේ පන්ති යනවාද ඉස්කෝලේ යනවාද ඉතින් ටික ටික කියලා හිටම මන් ළඟි වායකිනේ දැකලා තියෙනවා ඉතින් රටේ ඇති ප්‍රශ්න ගන්නවා එක එක ජාතික පක්ක දාලා දාලා අන්තිමට අද දැක හිටත් දැක දවස ගාන ටිකෙන් ටික ටිකෙන් ටික හිත වැඳිනවා යාළු වෙනවා කියලා එකක් හැදෙනවා ඊට පස්සේ මොකද්ද මේ වෙන්නේ දැන් මේ රාගයේ උදා වෙන හැටි ඇති වුණා කියවම වක්කාරය එකපාර ඇති වෙන එක දැන් මේ රාගය කඩගන්න එහෙම නෙමෙයි නොන්න කොහොම නෙමෙයි ඊට පස්සේ දැන ඇඳුනුකව ඇති වෙලා ඊට පස්සේ ටිකක් ඉදින් අදහස එහෙමම වමාරු වෙලා ඕවා ගැන ටිකක් ගෙදර ගිහිලා කල්පනා කරගෙන ඉඳලා මොකද්ද ගන්න තීරණේ ඉතින් මූණ නම් හොඳයි කාමුලත් වල ගහනවා hina වෙනකොට හරි ලස්සනයි ඇඟත් මෙහෙමයි යනකොටත් හරි හොඳයි අනේ මන් දන්නේ අම්මව කකියයි දන්නේ තාත්තව කකියයි දන්නේ ඕන එක කියාගත්තා ඉතින් ඒගොල්ලොත් යාළු වෙලා තියෙන එහෙම අපි යාළු වුණාම ඔහොම එකින් එක ටිකින් එක පටන්ගෙන ටිකෙන් ටික ටිකෙන් ටික මොකද මේ උදා වෙන හැටි දැන් දකින්නේ මේ එකපාර රාගය ඇති වුණ නැහැ ඊට පස්සේ මොකද කරන්නේ අවිර කහාද බඳින් දුන්නේ නැහැ වහවනෝ නැහැ මැරෙනවා එක යම් පැනලා යන්නේ ඉතින් මොනවා හරි උදා වෙලා දැන් රාගය උදා වෙච්ච බරවත් ඕක එකපාරක නෙමෙයි සිද්ධ වෙන්නේ මෙන්න මේ උදා වෙන හැටි මෙන්න මේක තමයි කියන්නේ යම් කිසි හේතුවක් අනුව ඵලය හට ගන්නවා කියන ක්‍රමවේදය ඕකයි හේතුව ටිකෙන් ටික උදා වෙනකොට ඵලය තියනුව උදා වෙනවා හේතුව මෝරනකොට ඵලය මෝරනවා මෙන්න මෙහෙම උදා වෙන එක යම් හේතුව නතර වුණාන හේතුව අනිසි දෙයක් පරිහරණයට ගිහිලා දුකන වැටෙන දෙයක් ඔය පස්සේ ගිහිලා කවදාවත් සාරත්වයක් නම් හම්බ වෙන්නේ නැහැ ඔන්නේ මූලික ප්‍රඥාව පහළ වුණා නම් හිතකට අනිත්‍ය දුක්ඛ අනාත්ම වැටහුණා නම් ඊට පස්සේ ඒ Tamante විච ආරමුණු වෙන දේවල් ඒ කාමීත හේතුකාරක එනකොටම අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දැකීමේ හැකියාව ප්‍රබලලා ඒ පිළිබඳ මානසිකත්වයේ ක්‍රියාත්මක වුණා නම් අර රාගය උදා වෙන ක්‍රමයට උදා වෙන්නේ නැතුව නිරුදා වෙන්න පටන් ගන්නවා ආරමුණ එනවා රාගය උදා කරන්න බැයි නිරුදා නිරෝධා ඔන්න ඕකට කියනවා නිරෝධේ ඉන් නිරෝධයට පත් වෙන්න ඕන රාග නිරෝධේ ද්වේෂ නිරෝධේ මොහ නිරෝධේ වෙන්න ඕන රාගය නිරෝධ කරනවා ප්‍රඥාව පහළ වෙනකොට රාගය නිරෝධයි දැන් රාගය උදා වෙන්න තිබිච්ච ක්‍රමවේදී නෑ අරමුණ එනවා හැබැයි රාගය කුලප්පු කරන්න හම්බ වෙන්නේ නෑ කවදාවත් අසාර වන්නා රාගය මට ඇති වැඩක් නෑ අදහතයි ඉතින් ප්‍රඥාව පහළ කරලා ඉවරයි ගැටෙන්නේ මොකටද මට ගැටි ගැටි රණ්ඩු වෙවි රකින්න තරම් වටිනා දෙයක් මේ අසාර ලෝකේ නෑ ප්‍රඥාවෙන් ওই తీර්ණ යාවනා දේශයේ උදා වෙන්නේ අර උනේන කොට අන්න නිරුදා ඔහොම අරිහත්ත්වයට පත් වෙච්ච කෙනාගේ හිත රාගයට හේතු වෙන අරමුණු ආවට රාගය කියන ස්වභාවය උදා වෙන්නේ නෑ නිරෝධයි නිරුදායි ඔන්න රාග නිරෝධ ද්වේෂ නිරෝධ මෝහ නිරෝධ කියන්නේ ඕකට දැන් නිරෝධය කියන එක දැනගත්තාම සියල්ල නැති කරනවා කියන එකක් එනවනම් ගත්තොත් එහෙම සම්පූර්ණ නැත යන දෘෂ්ටියත් එකේ ඉන්නේ. බුදුරන් වහන්සේ දේශනා කළේ මොකද්ද? රාගක්කයෝ, දේශක්කයෝ, මෝහක්කයෝ ඉමේ ධම්මා අසංකතා. මෙන්න මේකයි අසංකතය කියන්නේ. අසංකතය කියන්නේ හේතුවකින් සකස් වෙච්ච එක නෙවෙයි. රාගයේ හේතුවකින් සකස් වුණා. රාගයේ සකස් වෙන හේතුව දැන් නැත්නම් දැන් රාගකයයි. ද්වේෂයට හේතු වෙන කාරණේ නැති වෙලා ගියා නම් ද්වේෂයට අරමුණු ආවට දැන් ද්වේෂය නැගින්නේ නැහැ. නිරුදා වුණා, නිරෝධයි. ද්වේෂ නිරෝධයි. අන්න ඒකයි ද්වේෂක්ෂය කිව්වේ. එතන ද්වේෂය නැහැ. මෝහයට හේතුකාරක වන්නා වූ යම්කිසි අවිද්‍යාවක් නැති වෙලා ගියා නම් හේතුව නැති වෙලා ගියා නම් මෝහයට හේතු වෙන්නා වූ අරමුණු කොච්චරාවක් මෝහය උදා වෙන්නේ නැහැ. මෝහය උදා වෙන්නේ නැන්නම් මෝහකය හේතුවකින් සකස් වෙච්ච දෙයට කියනවා සංකතයි. එහෙනම් නිවන කියන්නේ මොකද්ද? නිර්මුදා වුණාම සකස් වෙච්ච දෙයක් නෑ. රාගක්ෂය වුණා නම් දේසක්ෂය වුණා නම් මෝහක්ෂය වුණා නම් සකස් වෙන්නේ දුක දෙන්න මුල් වෙන්නේ ඔය ටික. ඔක නැති කරලා දැම්මම මොකද වෙන්නේ? දුකෙන් නිදහස් වෙන්නේ ඔය ටික නැති කරලා. කේස් නැති කරලා, ලෝභ නැති කරලා, නියමුතු නැති කරලා, දත් නැති කරලා, හං නැති කරලා දුකෙන් නිදහස් වෙන ක්‍රමයක් නෙමෙයි මේ තියෙන්නේ. කෙලෙස් නැති කරලා දුකෙන් නිදහස් වෙන්න ඕන. ඉතින් ඒකට කෙලෙස් නැති කරලා දුකෙන් නිදහස් වෙනකොට යම් කිසි දෙයක් නිසා යම් කිසි ක්ලේශයක් හට ගන්නවා නම් අරමුණු වෙනකොට අන්න ඒ ක්ලේශය දුරු කරගන්න ඕන. ද්‍රව්‍ය වස්තු දුරු කරලා නිවන් දකින්න බෑ. ද්‍රව්‍ය වස්තු දුරු කරන්න ගියාම මොකද වෙන්නේ? හේතුව ඉන්නේ නැත්නම්, හේතුවට අරමුණු උනේ නැත්නම්, අරමුණු නැති නිසා ක්ලේශය නැගින්න නැතු වෙනවා. ඒතොර හිතෙන්නේ නිරෝධා වුණාවා. නිරෝධා වුණා කියන්නේ නිරෝධ වුණා කියන්නේ ඕක නෙමෙයි. ක්ලේශයේ නැගින්න යම් හේතුවක් තියෙනවා, අවිද්‍යාව. මේ අවිද්‍යාව නැමැති හේතුව නිසා හරි එනවා නිගමනය. මේ ආස්වාද කොච්චර වටිනවද? මෙන්න මේ අදහස එනවා. ඔන්නේ ආස්වාද වටිනවයි කියන අදහසක් ආවොත් ඒ මොන මොකක්කින් දාවි? අවිද්‍යාවේ නිගමනයේ නිසා. මේ වටිනවයි කියන ආසාව ඉන්නේ මොකක් නිසාද? මේවා මේ જાතියේ ප්‍රියමනාප ආස්වාද දෙනවා. ඊ ආස්වාදයේ හරයක් රසයි ඉන්නේ. ඒ නිසා ඒක වටිනවා. ඔන්නෝ වටිනාකම පිළිබඳ අවිද්‍යාවේ නිගමනයක් දෙනවා. මෙන්න මේ අවිද්‍යාවේ නිගමනයේ දෙන්නේ විද්‍යාව නැති නිසා. විද්‍යාව නම් මොකද්ද? ඔය වටිනවා හරවත් රසවත් කියලා ගත්ත එක අසාර දෙයක්. පරිහරණයට අනිසි දෙයක්. මොකක් නිසාද? සාරයි කියලා හිතාගෙන යමක් පරිහරණයට ගියාම අන්නේ සාරයි කියන ಜಾති ප්‍රියමනාප ಜಾතියම තමයි ජරාවට මරණයට පත් වෙනකොට ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස පහළ වෙන්නේ. අන්නේ සාරයි කියන රසවත් කියලා ගත්ත දේව ජරාවට මරණයට පත් වෙන ಜಾති මිසක් ජරාවට පත් නොවෙන මරණයට පත් නොවෙන ಜಾතියක් ප්‍රියමනාපයෙන් හොයාගන්න ලෝකේ නැහැ. ලෝක සත්‍යය ප්‍රියයි මනාපයි කියලා යම් જાතියේ හිත බැඳගත්. ජරාවට මරණයටපත් වෙන දේ කියලාමයි හිත බැඳගත්තේ. ඒකාන්තයෙන් ජරාවට මරණයටපත් වෙනකොට ඒ මුල් කරන්නේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන්. ඒකාන්තයෙන් ගොදුරු වෙන්න කවදා හරි වෙනවා. ඒක වළක්වන්න බෑ. කවුරු කොච්චර රැකගෙන හිටියත් ওই ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන් උපද්දලා ඒ ප්‍රියමනාප වතුව වෙනසිල යනවා. මේක තමයි ලෝකේ ස්වභාවය. ඔන්නේ ප්‍රියමනාපීව හොඳයි කියලා ගත්ත දෘෂ්ටිය නිසා තමයි ලෝක සත්‍යයට ජරාවේ මරණින් ගැලවීමක් නැත්තේ. ඒ නිසා තමයි ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන්ගින් මිදීමක් නැත්තේ. දුකින් මිදීමක් නැත්තේ. මෙන්න මේක දකින්න ඕනේ. ධර්මානුකූලව දැනගත්තට පස්සේ ඒක දුකට මගක්ද දුකෙන් මිදීමට මගක්ද කියලා බලනකොට ආස්වාදීව පස්සේ හඹායන එක දුකට මගක් මිසක් දුකින් මිදීමේ මගක් නම් නෙමෙයි කියලා ඥානවන්ත වැටහීමක් එන්න පටන් ගන්නවා. ප්‍රඥාවේ තීරණේ ඕකයි. විද්‍යාවේ තීරණේ ඕකයි. අනිත් විද්‍යාවේ තීරණේ ආපුවාම මොකද කරන්නේ? එයා දැනගන්නවා. මෙන්න මේ ಜಾති පිළිබඳව යම්කිසි හට ගැනීමක් වුණා නම් ඒ නිසා තමයි මේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස පහළ වෙන්නේ. ප්‍රඥාවෙන් කරන තීරණයක් ඕක. ඒතර ඔහු දකිනවා මේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන් පහළ වෙන්නේ මොන මොන ಜಾතිද? මොන මොනවද ප්‍රිය කරන්නේ? අන්න ප්‍රියකරණය බුදුරජාණන් වහන්සේ පෙන්නවා චක්කු ලෝකේ ප්‍රිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති. මෙන්න තණ්හාව උපදින පවතින ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය තියෙන එක එක જાතිය ඇස් જાති. සෝතං ලෝකේ ප්‍රිය රූපං සාත රූපං ඕන් තව එක මේ තව જાතිය කං જાති. ගාහනං ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජිත නිවිසමානා නිවිසති. තව එකක් නාසීන විසී ජාති. ඔයාල ලෝකයක් ප්‍රිය කරනවා මధుරයි ප්‍රියයි. ජීවහා ලෝකේ පිය රූපං සාත රූපං මේ තවත් ප්‍රිය මధుර දෙයක්. කාය ලෝකේ පිය රූපං ශරීරේ ප්‍රිය රූපයක් නැහැ, ප්‍රිය ස්වභාවය මදුරු ස්වභාවයෙන් යුක්තයි. ඕව අල්ලගින් තමයි තණ්හා පහළ වෙන්නේ. මනෝලෝකේ ප්‍රිය රූපං සාත රූපං. මනසත් ඒවත් පවත්තන්න ප්‍රියයි. ඒකේ මధుරත්වයක් ගන්න. නැවුත් මේ ඇසකන දිවනාසී කය මන කිව මේ ඔක්කොම යම් જાතියක් වශයෙන් ගොඩ නැගුණා නම් ජරාවට පත් වෙන, මරණයට පත් වෙනවා මිස ජරාවට පත් නොවෙන්නේ නැති නොවේ. ඒ වගේම මරණයට පත් නොවෙන්නේ. මෙන්න මේ જાති ඇහැක් කවදාවත් ජරාවට මරණයට පත් වෙන්නේ නැහැ කියලා කියන්නේ. කොහේ හෙව්වත් එහෙම එකක් හම්බ වෙන්නේ නැහැ. මෙන්න මේ જાතියේ කණක් පහළ වුණාට පස්සේ ජලාවට මරණයට පත් වෙන්නේ නැහැ ඒ කණ කියලා කියන්නේ. කිසිම හේතු නැහැ ලෝකේ කොතනකවත්. මෙන්න මෙහෙම නාසයක්, මෙන්න මෙහෙම දිවක්, මෙන්න මෙහෙම කයක්, මෙන්න මෙහෙම මලක් හටගත්තාට පස්සේ ඒක ජලාවට මරණයට පත් වෙන්නේ නැහැ කියලා කියන්නේ එකක් ওই જાතිය අතර කොතනකවත් නැහැ. මෙන්න මේක ස්වභාවය. ඕවට ප්‍රිය ස්වභාවයෙන් මధుරු ස්වභාවයෙන් බැඳුනහ ජලාවට මරණයට පත් වෙන ඒවටම බැඳුනා. ඕකට ගෝචර වෙන තව එකක් තියෙනවා. ඇහැ විතරක් නෙමෙයි. රූපං ලෝකේ පිය රූපං සාත රූපං. ඔය තව එක ඇහැට රූප. පිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් යුක්තයි. ඒ තව જાතියක්. ඇත් ජාති සහ රූප ජාති, කන් ජාති සහ ශබ්ද ජාති, නාසය සහ ගන්ධ ජාති, දිව සහ රස ජාති, කය සහ පොට්ටබ්බ ජාති, මන සහ ධර්ම ජාති. ඔක්කොම ජාති. ඔන්නේ ජාති අතරේ ජරාවට පත්න වෙන, මරණයට පත්න වෙන කිසිම ඇසක් කනක් දිවක් නාසයක් ශරීරයක් මලක් හෝ රූපයක් ශබ්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් ධර්මයක් හෝ යම් තැනක තියෙනවා කියලා නම් හේතු ඇති කතාවක් නෙවෙයි. අවිද්‍යාවෙන් නිගමනය තියෙනවා කිව්වනම් බලාගෙන හොයාගෙන යනකොට ඔය අතරේ කිසිම දෙනක ජරාවට පත්න වෙන, මරණයට පත් වෙන එක හටගෙන නැහැ. මෙන්න මේක දකින්න ඕනේ ඉතින්. මේ විද්‍යාව පහල කරගන්න ක්‍රමවේදී. මෙන්න මෙහෙම දකින්න පටන් ගත්තාම එක දෙයක් වෙනවා. එහෙනම් ලෝකෙ කියන්නේ තව ඉන්හක් එකක් තියෙනවද? බැලුවා වෙනවා. සියල්ලට අයිති ඔය ටික. ඔය ටික තමයි ලෝකෙ කියන්නේ. ඔය ටික හකේ ලෝකයක් පනවනවා නම් හැවටීමකින් පනවනවා මිසක්. නොදන්නකමට පනවනවා මිසක් තවත් පනවන්න ඕක ඉතුරු වෙච්ච එකක් නෑ ලෝකෙ. සියල්ල ඔකට අයිති. ඔන්න ඔය සියල්ලට අයිති යමක් ඇද්ද? ඔන්න ඔකට ලෝක සත්‍යය ප්‍රිය කරනවා. ප්‍රිය කරන පැත්තක් තියෙනවා. ඔය ප්‍රිය කරන දේ පස්සේ හඹා ගියාම ඔය ටික තමයි ජාති වශයෙන් ගොඩ නැගෙන්නේ. ඔය ඇසුර සහ ඇසුරු කරන කය සහ ඇසුරු කරන ලෝකයේ වශයෙන් ජාති ගොඩ නැගින්නේ කොහොමද? ජාතියක් ගොඩ නැගුණා නම් ජරාවට මරණයට පත් වෙනවා නම් ඒ ගොඩ නැගිච්ච ජාතියට අපි ප්‍රිය කරනවා නම් මధుරයි කියලා ගත්තා නම් ඒ ආස්වාද වශයෙන් හොඳයි කියන නිගමනයක් කියලා වටිනාකමක් දුන්නා නම් ඒක පවත්වන්න බලාපොරොත්තුවක් තිබ්බා නම් ඒකාන්තයෙන් කරන්න බැරි දෙයක් කරන්නයි බලාපොරොත්තු තියලා තියෙන්නේ. ජරාවට පත් වෙනදී ජරාවට පත් නොවේවා කියලා අදහස් කරලා කවදාවත් ඒක සිද්ධ වෙන්නේ නැහැ. මරණයට පත් වෙනදී මරණයට පත් නොවේවා කියලා අපි අදහස් කරලා ඒක සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අපේ බලාපොරොත්තුව ජරාවට පත් වෙන, මරණයට පත් වෙන නොදී ඔය කියන ටික රැක ගන්න නම් ඔය කියන කෝක හරි කොම හරි ටිකක් හරි කොරන්න බැරි දෙයක් කෙරෙහි විහෙත වෙවි අපි උත්සාහ කරනවා. නමුත් අපේ උත්සාහයේ බලාපොරොත්තුව බිඳහැරලා උරුමේ පරිදි ජරාවට මරණයට පත් වෙනකොට මොකද වෙන්නේ? අහෝ කැඩී බිඳී විනාශ වී ගියා, කලාවිද විනාශ කර දැමුවා ආදී වශයෙන් ශෝකයට පරිදීයට පත් වෙලා දුක්ඛ දෝමනස උපායාස ගොඩනගනවා. අවසාන ප්‍රතිඵලයේ ඔය අසහනකාරී දුක විසක් වෙන එකක් නැහැ. ඔය මෙන්න මේක දකින්න ඕන. මෙන්න මේක දකිනකොට ඔන්න ඔය කියන ප්‍රිය ජාති කියන යමක් ඇත්නම් ඔන්න ඒ ප්‍රිය ජාති කෙරෙහි තිබෙන චන්ද්‍රාගය ඉවර වෙනවා. මෙන්න මේකට කියනවා ප්‍රඥාවේ ධර්මයේ දකිනකොට ඇහැ තියෙනවා, කන තියෙනවා, රූප තියෙනවා, ශබ්ද තියෙනවා, ගන්ධ රස ස්පර්ශ ඔක්කොමත් තියෙනවා. මේ සියල්ලම තියෙනවා. තිබුණාට මට වැඩක් නැහැ ඌ. ඔවා පස්සේ ගිහිල්ලා වැඩක් නැහැ. ආවා කියලා ඒ අරමුණු කළා මට ආස්වාද පස්සේ ගිහිල්ලා හරියක් නැහැ. අන්න දකින්න පැත්ත. ඔවා අනිසීනේ පරිහරණයට. ඇයි අනිසී කියන්නේ? පරිහරණයට නිසි දෙයක් මේවා තියෙනවා නම් මට සැනසුම ලැබිලා තියෙන්නේ නැහැ මෙච්චර කාලෙක. මම දන්නේ පැත්තක් සහ නොදන්නේ පැත්තක් තියෙනවා ලෝකෙ. මට දිවසක් නැත්නම් පෙර බව කියන එකක් මම දන්නේ නැහැ. හැබැයි දවසක් නැතුවම මොලයක් තියෙන හින්දා තේරුම් ගන්න පුළුවන් නිසා මේ භවයේ කියන එක එන හැටි දන්නවා. ඇත් දෙකක් තිබුණා, කන් දෙකක්, නාසයක්, දිවක් අයක් මට හටගතා පොඩි කාලේ කියලා දන්නවා. ඒ වල රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඒව ඇසුරු කළා කියලා දන්නවා. ඒකට කාගේවත් සාක්ෂිය ඕනේ නැහැ. තමන්ට මොලේ වෙරිලා නැතුවාට, දවස නැති වුණාට ඔය ටික පිළිගන්න නම් කාගෙන්වත් අහගන්න ඕනේ නැහැ. තමන්ට තේරුම් ගන්න පුළුවන් හරිය ඇති. ඉතින් ඒ කාලේ නම් කල්පනා කරලා බලනවා මම මොනෝ ජාතිය ඇහැකට කැමති වුණාද, මේ ඇහැ කොහොම තියාගන්න මම උත්සාහ කළාද. ඉතින් කල්පනා කරලා බලනකොට හොඳට පැහැදිලිව පේනවා. උදේට මූණ හොදනවා, පියලු දානවා, හැඩ වැඩ කරනවා, කණ්ණාඩියට විරිතලා බලනවා, තල් ටික කොහොමද කියලා බලනවා, සුද්ධ කරලා ගන්නවා, කැලා පළුද්දක් තියනවාද කියලා බලනවා. ඉතින් ටිකක් වටපිට ගිහිලා බලනවා, කණ්ණාඩියෙන් එහාට ගිහිලා මෙහාට ගිහිල්ලා නටලා රූපණි දඟලලා වාගේ කොහොමද වගේ හැඩ ලස්සන. මේ පොංචි කාලේ ඔක නොකරම කෙවල කියලා බලලා තියනවා. ඔය ඔක්කොම කර කර බලගුවා මන්තිර බලනකොට දැන් අපි බලාපොරොත්තු වෙන්නේ කෝකද අපිට හදගුවා ඒ ආකාරයෙන් ඊළඟ දවසේ බලන ආයි කව බීලා ආයි හොදනවා ආයි පියලු දාන වලුවා ගිහිල්ලා බලනකොට දාඩිය තෙල් කුණු ඔක්කොම වුණ හැමතැන කොණ්ඩේ පීරනවා බලනවා කන්නාඩි හරි ලස්සනයි විනාඩි ගණනක් යන්නේ පැය ගණනක් යන්නේ කොණ්ඩේ අවුල් වෙලා මුලමන ක්‍රමෙන් හරි හදගුව එක ජරා වෙලා යනවා මිසක් අල්පේ ජරා වෙච්ච හරියන කයක් නම් තිබුණේ නැහැ. කව කව අහක් වෙලා සුද්ධ වෙච්ච කයක් ඇත් දෙකක් හැදුන්නේ. සුද්ධ කරපු ඇත් දෙකේ කව බැඳිලා කඳුළු බැඳිලා වෙනස් වුණා මිසක්, සුද්ධ කරපු කන් දෙකේ කලාඳුළු බැඳිලා කුණු වෙලා ඒවා හැදුනා මිසක්, සුද්ධ කරපු නාහේ නැවත හොටු ඇවිදිලා මිරිලා හිටන් ඒක කර වෙලා ඒක ගඳ ගැහුවා මිසක්, සුද්ධ කරලා දත් මැදලා ඔක්කොම කරලා තිබ්බා කට ආයිසරයක් ගඳ ගහන්නුනා මිසක්, සුද්ධ කරපු හංකනේ තෙල් කුණු බැඳිලා කුණු වුණා මිසක්, සුද්ධ කරලා හිටන් හොඳට හදලකට කොණ්ඩි කොඳල පීලා හදපු එක අවුල් වුණා මිසක්, සුද්ධ කළා හොඳට සුදු කළා දාපු ඇඳුම කිල්ටු වෙලා දාඩිය කඳ ගහලා පැත්තකට දාන්න සිද්ධ වුණා මිසක්, මේ කයට දුන්න හෝ කයි තියෙන කොටස සුද්ධ කළා හිටන් හොද වුණ දවසක් නෑ නරක් වුණා මිසක්, නරක් වෙන්නේ ඇරියොත් එහෙම තවත් නරක් වෙලා යනවා මිසක් කවදාවත් සුද්ධ වෙන්නේ නෑ ස්වභාවයෙන්. මේකද මේ කය කියන්නේ, මේකද මේ හොඳයි කියන්නේ. ඉන් ඇහැට ගෝචරෙන් රූපයන්ට අහුවෙච්ච යම් තලමත් දිහෙන හැමදාම හැඩ වැඩ කරනවා, ලස්සන කරනවා, උපමට්ටම් කරනවා, හදනවා. දුවිලි තෙල් කුණු බැඳි බැඳි හෝ මොළුවෙන් හරි ඒකත් උරුවිලා යනවා මිසක්, අලුතෙන් හදපු ගේ හරි පරණ වෙනවා මිසක්, අලුතෙන් හදපු මල් ගහ හරි ඒක දිරකඩ වෙලා යනවා මිසක්, හදපු දෙයක් විනාශ වෙලා යනවා මිසක්, විනාශ වෙච්ච දෙයක් හරියන්නේ අපි ඕනගේ උත්සාහයෙන් හදනවා. නමුත් බලාගුණ ධර්මතාවයේ ඒක වෙනසිල යනවා. ඒක අපිට ඕන හැටියට වාත්තාගෙන නැතුවා බැරුවාම අනේ විච්ච දෙයක් කියයි නම් අපි දුක් වෙනවා, ශෝක වෙනවා මිසක්, හොඳයි කියලා සතුටේ වී රැවටෙනවා මිසක්, හොඳ වෙච්ච එකක් හම්බෙලා නැහැ අද උඩාකාර ධම්මේ වෙනවා. එහෙනම් යම් කිසි භවයක් පෙර තිබුණා නම් දිවස පහළනට පස්සේ තියනවද දකින්න එතකන් දන්නේ. අනාදී පටන් ආවා කියලා බුදුවරු දේශනා කරනවා නම් අපිත් ඒක විශ්වාස කරනවා නම් පසේ බුදුවරු මහරහතන් වහන්සේලා දකින්නවා නම් කිව්වනම් විශ්වාස කරනවා නම් නොකර හරියන්නේ මොට්ටකම තමයි නොකර ඉන්නේ කියන එක අපි තේරුම් ගන්න පහු වෙනකොට. එහෙනම් මේ විචාද කරපු අනන්ත සංසාරීදී මට ඇස් පහළ විචා කොච්චරද, කන් නාස දිව කය පහළ විචා කොච්චරද, කෝ එකක්වත් අද බලනෝ ටිකක්වත් නෑ හරියක් ගන්න එක. එහෙනම් මොකද වෙලා තියෙන්නේ, මගේ බලාපොරොත්තු හරි වටිනා ඇත් එකක් හම්බුණා, කන් දෙකක් හම්බුණා, මගේ ඇත් එක ලස්සනයි, මගේ කන් දෙක හැඩයි, මගේ නාහේ හැඩයි, ගිරාතුල වගේ මෙහෙමයි තියෙන්නේ, ඉතින් මගේ මූණ හොඳයි මෙහෙමයි, කම්බුල පිටලා මෙහෙමයි තියෙන්නේ, ඉතින් එක එකනා කියන වගේ ඇඟ මෙහෙමයි, පපුව මෙහෙමයි, බඩ මෙහෙමයි, දැන් ඇඟේ තත්ත්වය මෙහෙමයි, මගේ තරුණ සත්ත්වය මෙහෙමයි, අතපය මෙහෙමයි, තීහාට පිඹුවලා මෙහාට පිඹුවලා බලබලා හිටපු අනන්ත අප්‍රමාණ සංසාරී ඔක්කොම කුණු විලා දිරකඩලා පස් වෙලා ගියා මිසක් කොයි කිව්වේ එකක්වත් අද නැන්නා. මේකලත් වෙන්නේ ඒ ටිකන මතු බලාපොරොත්තුච්ච කයක් ඇත්නා, ඒකලා සිද්ධ වෙන්නේ ඔය ටිකන දුක දීලා කෙලවර කරන්නා වූ අසාරවන්නා වූ දේවල් මිසක් කෝ අසාරවත් අනේ ධර්මානුකූලව මෙනෙහි කරන්න කිව්ව කොහොමයි. ඔය ක්‍රමයට මෙනෙහි කළ බලනකොට සමාන තීරින්ට පටන් ගන්නවා. යම් ජාතියක් හැබැයි නම් ප්‍රියමනාපයෙන් කොච්චර හිටියත් ජරාවට මරණයට පත් වෙලා වෙනසිල යනවා මිසක් හොඳ එකක් වෙලා අපි බලාපොරොත්තු වෙච්ච එකක් නෙමෙයි. තාවකාලිකව රවට්ටනවා හොඳ එකක් හම්බිලා හරි හැඩයි වැඩයි හොඳයි කිය. අවසානයේ බලපුවාම ඔහොම විනාශ වෙලා කෙලවර වෙන එකක් මිසක්, එහෙනම් ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමන සුපායාසයන්ගෙන් කෙලවර කරන එකක් මිසක් වෙන දෙයක් හම්බෙලා නැහැ අනන්ත සංසාරේ පටන් මේ දක්වා. එහෙනම් ලෝකේ කියන්නේ ඕකද? ඔන්න ඕක බලන්න පුරුදු වෙන්න ඕනේ. මේක ප්‍රඥාව පහළ වෙන්න හේතු වෙන්නා වූ ඔය ක්‍රම රටාවෙන් වළනකොට තමයි මේ ඥානිය පහළ වෙන්නේ ප්‍රඥාව පහළ වෙන්නේ ප්‍රඥාවෙන් ලෝකෙ දකින්න පටන් ගත්තාම මේම ලෝකයක්ද මම ප්‍රියමනාපයෙන් හොඳයි කියන සං ආසාවෙන් අල්ලන්නේ මම රාගයෙන් බැඳෙන්නේ මේක හරි වටිනා දෙයක් මේක පවත්වන්න ඕනේ කියලා බැඳෙන්නේ ඔහොම අසාර දෙයකට ඉඳලා මතක් වෙනුනේ ප්‍රඥාව නැగిලා විදිලා සාගක්ෂය කියලා දමනවා බින්දා රාගයේ හේතුකාරක වෙන අරමුණු වෙනකොට රාගපැතල උදා වෙලා යන ගතියට දැන් මොකද වෙන්නේ ප්‍රඥාව නිසා රාගයේ උදා වෙන්නේ නැත්නම් එතනපතර රාග නිරුදා වෙනවා නිරෝධ වෙනවා ඔන්න ඔකට යන රාග නිරෝධයි දැන් රාග නිරෝධ වුණාම මොකද්ද වුනේ සකස් වෙන එක නැති වුණා මෙච්චරලා මොකද්ද වෙන්නේ රාගයේ හේතුකාරක වෙන අරමුණු ආවම රාගය නැවති සංකතේ පහළ වුණා සකස් වෙච්ච එක දැන් මොකද වෙන්නේ සකස් වෙන එක පහළ වෙන්නේ නැත්නම් අසංකත වුණා. රාගයේ යන්තනේ පහළ වෙන්නේ නැත්නම් අසංකතයි. සකස් වෙන්නේ නැහැ. සකස් වෙන්නේ හේතු ආවට සකස් වෙන්නේ නැහැ. මෙන්න අසංකතේ. ඔන්න නිවන. නිරුදා වුණාම තියෙන නිරෝධය. ඔන්න ඔතනයි නිරෝධය තියෙන්නේ. ওই නිරෝධය කොහොමද දකින්න ඕන? ඉතින් Nirodhe thola ganna ona. Yam kisi vastuwak kerehi yam kisi aasawen bædila. Inna kenekuta. Eke aadinawa yathaarthiyen peenna patan gine yam dawasaka mata wedak naha meya pariharani. Oy adahata ævidilla. E pariharani attærle yana. Mona pariharani eda? Raagiye sadaha pariharani. Ena raagiye sadaha pariharani karanne vitaradda me kaye thiyenne. හිතලා බලන්න ඕනේ. රාගය සඳහා පරිහරණය කරන්න විතරක් නෙමෙයි ඇහැ තියෙන්නේ, කන තියෙන්නේ, නාසය තියෙන්නේ, දිව තියෙන්නේ, කය තියෙන්නේ, මන තියෙන්නේ. කර්ම විපාක වශයෙන් ওই ටික සඳහා හදාගෙන ආව එක මැරෙනකන් දැන් මේක පවත්තන්න සිද්ධ වෙලා තියෙනවා. කොච්චර ප්‍රඥාව බහිනා බලිගිනි වෙනවා. කොච්චර ප්‍රඥාව බහිනා පිපාසයේ වතුල බොන්න ඕනේ. කොච්චර ප්‍රඥා පහළ අරිහත්තරපත් උනත් වැඩි කිලි යන්න ඕන මල උත්තරා කරන්න ඕන. දාඩිය තෙල්කොණු වෙනවා නා ගන්න ඕන අතපය හොදා ගන්න ඕන. ඇදුවා මොකක් හරි ඇදලා තිබුණා නම් ඇදපු ඇදුවා. කිලිටි වෙනවා අවුක හොදා ගන්න ඕන. රාගය නැහැ කියලා නොකර ඉන්න. ඉර වැඩි කිලි යන්නේ රාගය නැති වුණාට වැඩි කිලි ආයෙම නැති ඉන්නේ. වැඩි කිලි යනවා රාගයට. නෑ වත් කරනවා රාගයේ හින්දා. පරිකිණි හින්දා. රාගයේ හින්දා නෙමෙයි. රාගයේ හිඳ කන ක්‍රමයක් තියෙනවා. මොදතර හදපංක ආවල් ආවල් කැම යාති. මොදතර රහට ගන්න. ඒ රස රාගය. බඩ කින්නට කන්නේ රස රාගය කන්නේ එකයි දෙක. ධර්මාභෝධිය ලැබුණාට පස්සේ රස රාගයෙන් කුල්මත් වෙලා ඒ පස්සේ හඹාගෙන ඉන්නේ නතර වෙනවා. බඩ කින්නට කන්නේ ඉතුරු වෙනවා. රස ආස්වාදයේ ගෙන දෙන ප්‍රණීත පාණයන් බොන්න බලාපොරොත්තුවත් වෙනවා. ඒ බලාපොරොත්තු නතර වෙනවා. අවත කරන පිපාසියේ පානිය ඉදුරු වෙනවා ඒක කරනවා එහෙනම් ওই ටික ඔක්කොම කරද්දී ඔහු නිරෝධයක ඉන්නවා මොකද උදා වෙන්නේ නැත්තේ ඔහුට රාගයේ උදා වෙන්නේ ගැටීමේ ද්වේෂයේ උදා වෙන්නේ ඔහුගේ ජීවිතය මරණාසන්නයේ අන්තිම මරණ මොහොත වෙනකන් කරන කටයුතු කරන්නේ මේ ලෝකේ පරිහරණය කරනවා ඔහු මුලාවෙන් නික්මිච්ච නිසා මුලාව නිසා හට ගන්නා මේ ලෝකේ හරි හොඳයි කියන මුලාද අදහසේ ඉන්නේ ඊය දාති ලෝකේ අල්ලන්නේ ඔන්න ඔය ටික නිරෝධයි. ඕක ගියා සෝපදී හේස නිර්වාණ ධාතු. එයා දන්නා මේ ඉතුරිය හොඳ නැහැ. විපාකස්කන්ධයෙන් මොකද කරන්නේ? පෙර භවී කාම ලෝකේ හොඳයි කියලා, මනුෂ්‍ය ලෝකේ හොඳයි කියලා ගත මුලා දෘෂ්ටි අවිද්‍යාව නිසා. ගොන්නගු සංඛාරයෙන් පහළේ තියෙන විඥානීය ප්‍රතිපලයේ නේද මේ තියෙන්නේ. එහෙනම් පෙර භවී හේතු පහක් නිපදෙව්වා අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන භව කිය. ඒ හේතු පහ නිසා ඵල පහක් නිපදෙවුණා. පටිසන්ධියේ හේතු කරගෙන විඥානියක් සහිත නාම රූප සලායතන ස්පර්ශ වේදනා කිය. ඔය අතීත හේතු පහ නිසා හටගත් වර්තමාන ඵල පහ. වර්තමාන ඵල පහේ ඉඳගෙන අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන භව කියන හේතු පහ ගොඩ නැගුවොත් අනාගතයේදී ආයිසරයක් හේතු ඇදෙන ඵලයක් ලබන්න. ගමන හැදින්නේ කොහොමයි? එහෙනම් නිරෝධ කරන්නේ මොකද්ද? අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන භව කියන දේ නිරෝධ කරන්න ඕන. ඒක උදාන වෙන තත්ත්වෙටපත් කරන්න ඕන. මෙන්න මේකට කියන නිරෝධයටපත් වෙනවා. විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා විපාකස්කන්ධය වශයෙන් පවතිනවා මැරෙනවා. ඒක නිරෝධ කරලා නිවන් දකින්නේ නැහැ. හේතු නිරෝධ කරලා නිවන් දකින්න. හේතුන් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති. හේතු බංග කරලා නිරෝධ වෙන්නේ ඵල බංග කරලා නෙවෙයි. ඕක වරද්දගත් අය ඵල බංග කරන්න හදනවා හේතු බංග කරන්නේ නැතුව. ඵල නෙවෙයි හේතු බංග කරපුවා. ඵල බංග කරන්න බෑ මැරෙනකන් ඉන්න ඕන. මරණින් පස්සේ හේතු බංග කරලා තිබුණනම් මොකද වෙන්නේ? හේතුව ඉවර නම් මතු ඵලයක් හරගන්න හේතුව නැති නිසා ඵලයේ අවසානයේ මරණයෙන් ඉවරයි. හේතුව තිබුණොත් නම් කොච්චර ඉවරයි කියලා හරියන්නේ නැහැ. හේතුන් පටිච්ච සම්භූතං කියන්නේ නැවත වාරයක් භූතය හට ගන්නවා. ඵලය හට ගන්නවා. අන්නේදී හේතු නිරෝධ කරන්න ඕනේ. එහෙනම් අවිජ්ජා සංඛාර සන්නා උපාදාන භව නිරෝධ කරන්න ඕනේ. නිරුදා කරන්න ඕනේ. අරමුණ එනකොට උදා වෙන්නේ නැත්නම් අරමුණ එනකොට මොකද වෙන්නේ? විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනාකින් ටික පහළ වෙනවා. ස්පර්ශ වේදනා පහළලා දැනෙනවා. රස දැනෙනවා. රූප පේනවා. ශබ්ද ඇහෙනවා. ගන්ධ සුවඳ දැනෙනවා. රස දැනෙනවා. ස්පර්ශ දැනෙනවා. ආස්වාද දැනෙනවා. ඒ වලක් ගන්න බෑ. ඒක විපාකස්කන්ධ. විපාකස්කන්ධයේ මතු සසල ගමනක් හදන්න බෑ. හේතු ස්කන්ධයක් ඕන. හේතු භාවනේ මල පහෙන් ඵල පහෙන් මතු භාවය හදනවා නම් කාටවත් නිවන් දකින්න බෑ. විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා නිසා සසල ගමනක් හැදෙනවා නම් එහෙම කිසි කෙනෙකුට නිවන් දකින්න බෑ. අරිහත් ත්‍රිපත් වෙලා හිත නැන්නා අරිහත් ත්‍රිපත් වෙලා කවුද ඉන්නේ? හිත නැත්. හිත ගොඩ නැගින්නේ නැද්ද? ගත ගොඩ නැගින්නේ නැද්ද? කලබුණ ආහාරින් ගත වැඩින් නැද්ද? හතරු සාමණේරයන් වහන්සේ අරිහත් ත්‍රිපත් වුණා. ගත වැඩින් නැද්ද? අවුරුදු 25 කින් තරුණියෙක් නෙමෙයි. හත් අවුරුද්දෙන් අරිහත් ත්‍රිපත් වුණත් ආහාරින් ගත වැඩෙනවා. නාම රූප ටික වැඩෙනවානේ. විඥානයත් වැඩෙනවා. විඥානෙ තියෙනවා. ඒ විඥානේ විපාක විඥාන. විපාක විඥානෙට මතු පටිසන්ධියක් හදවන්න බෑ. විපාකෝ කම්ම සම්භවෝ කියලා අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන භව කින හේතු පහ නිපදවන්න ඕන. ඕක නිරෝධ කරලා දෙන්නොත් එහෙම මතු භවයේ ඵල නිරෝධයි. මේ භවයේ මේ ඵලයේ එවත් විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා කියන මේ ටික අතීත හේතු පහේ ඵල පහ. රහතන් වහන්සේලාත් ওই ටික තියෙනවා. ওই ටික නැති කරන්න බෑ. මෙතෙන්දි යම් ක්‍රමයක් තියෙනවා ඉහාත්ම සුඛ විහරණය කියන. මෙන්න මේ ඉහාත්ම සුඛ විහරණය ලබන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. යාර තියෙනවා ක්‍රමවේදය. නව අනුපූර සමාපත්තිය කියලා එකක්. මෙන්න මේ නව අනුපූර සමාපත්තියෙන් ඔන්නම් පුළුවන් යාට. ඒකie තිබුණොත් ඉහාත්ම සුඛ විහරණය වශයෙන් චිත්ත නිරෝධ කරලා දාලා නිහල වෙන්න. තාවකාලික ක්‍රම කාලයක් තුල අදිෂ්ඨාන කරගත කාලයක් තුල. ප්‍රථම අධ්‍යාන, ද්විතීයි අධ්‍යාන, තෘතීයි අධ්‍යාන, චතුර්ථ අධ්‍යාන කියන ධ්‍යාන මට්ටමින් මේ චිත්ත වේගයේ පාලනය කරලා ආකාසාන අඤ්ඤායතන, විඤ්ඤාණඤ්ඤායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඤා, නාස සංඤායතන කියන අරූප සමාපatti හතර වඩලා මේ කියන අට සමාපත්තියට සමවැදිලා අටවෙනි සමාපත්තියෙන් නිරෝධ සමාපත්තියට සමවැදින්න යන නවවෙනියට අන්න එතෙන්දී චිත්තේ නිරෝධ කරලා ඉඳන් ඉන්න පුළුවන්. මෙන්න මේකද කියන නිරෝධ සමාපත්තිය. නිරෝධ සමාපත්තිය කියන එක ඉහාත්ම සුඛ විහරණයට හේතු වෙනා මිසක් මතු උපතක් නැති කරන්න සමාපත්තිය අවශ්‍ය නැහැ. නිරෝධයයි අවශ්‍ය. නිරෝධය මොකද කරන්නේ? අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන භව කියන මේ පහ නිරෝධ කරලා දාන. ඒක නිරෝධ කරලා දාන පැහැදිලි හිතකින් ඉන්න පුළුවන්, කතා බහ කරන්න පුළුවන්, ඉන්න පුළුවන්. එතන නැත්තේ වුණාද? රාග නැහැ, ද්වේෂ නැහැ, මෝහ නැහැ. ඉදිරි ටික තියෙනවා. ඉදිරි ටිකෙන් ලෝකෙ පරිහරණය කරන ඉඳලා මතු භවය හදන්න හේතු නැහැ එතන. ඒක අවසානයේ කොහොමවත් පිරිනමම් පානවා. කතා කරනවා. යම් කෙනෙක් ඉහත සුඛ වේදනේ තුල ඉන්න පුළුවන් ඕනනම් හිත නිසා හට ගන්නා දුක්දාහ ඔක්කොම දුරු කරන ඒ ක්‍රමවේදයක් තියෙනවා. ඉහාත්මයේ විදිහට නිවන් සැප කියන අවස්ථාව. ඕකට කියනවා චේතෝ විමුක්තිය. ප්‍රඥා විමුක්තියයි චේතෝ විමුක්තිය දෙකම ගත්තාම කියනවා උබතෝ විමුක්තිය. අන්නේ රහතන් වහන්සේට පුළුවන් නවානුපූර සමාපත්තියට සමවැදීලා නිරෝධ සමාපත්තියට සමවැදීලා ප්‍රගුණ කරන එක. ඒ ප්‍රගුණ කරගත්තොත් ප්‍රඥා විමුක්තිය සහිතව ලැබෙනා වූ අර චේතෝ විමුක්තිය සමග සම්බන්ධ වෙලා උබතෝ විමුක්තිය යුක්තවන්නා වූ රහතන් වහන්සේට ඕන පුළුවන් දානි ගන්න වෙලාවක් ඔක්කොම කටිතු ඔක්කොම අත්හැරලා මොනවා හරි ලෝකෙට අනුකම්පාවෙන් දහම් දේශන වෙලාවක් ආදී වන්නා වූ වෙලාවල් ලැබුණාම තවත් නිදහස් කාල වේලාවක් තියෙනවා නම් උන්වහන්සේට පුළුවන් ඒ කාල වේලාව අදිෂ්ඨානයක් කරලා හිටන් නව අනුපූර සමාපත්තිය කියලා චිත්ත නිරෝධයටපත් කරලා දාලා ඉන්න. ඊට පස්සේ මෙහෙ ඉන්නවාද කොහේ ඉන්නවාද කිසිම දෙයක් සම්බන්ධයක් නැහැ. චිත්ත නිරෝධ කරන්න පුළුවන් අදිෂ්ඨානයක් කරලා ඒ විදිහට කාලයක් තියලා. ඒ කාලය තුළ උන්වහන්සේ ඒ ශාරීරික විපාකස්කන්ධය පවත්වනවා ජීවිත රූපය පවතිනවා විපාක වශයෙන්. නමුත් උන්වහන්සේගේ චේතනා පහළ වෙන විදිහ දැනෙන විදිහ හැදෙන විදිහ කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. චිත්ත නිරෝධ කරලා ඉන්න පුළුවන්. අන්න ඒකට කියනවා නිරෝධ සමාපත්තිය. නිරෝධයයි නිරෝධ සමාපත්තියයි කියන්නේ දෙකක් කියවන්න ඕකයි. ඒ නිරෝධයේ අවශ්‍ය වෙන්නේ නිරෝධය. නිරෝධයේ ප්‍රත්‍යක්ෂ කරා නම් මාර්ගය වැඩුණා. යාත්ම සුඛ විහරණය සඳහා ඕන සමාපත්තිය සමාදින්ද ප්‍රගුණ කරගන්න පුළුවන්. ඒක කරගෙන හිටියත් නැතත් ජීවිතය අවසානයේදී නිරෝධයෙන් කෙලවර කරලා නම් මතු දුක්ඛස්කන්ධයේ සාමුලිය වෙලා උපතේ ඉවරයි. ඉතින් ඒකයි තියෙන ප්‍රඥා විමුක්ත වන්නා වූ රාතන් වහන්සේට නිරෝධ සමාපත්තියක් නැහැ. නිරෝධේ තියෙනවා. ඉතින් උන්වහන්සේ රාගය පහළ වෙන්නේ නැහැ. දේශය පහළ වෙන්නේ නැහැ. මෝහය පහළ වෙන්නේ නැහැ. ඔය දිහේ නිරෝධ කරලා නම් නිවන් දැකලා ඉවරයි. ඔයින් ඉහට කරන්න ඕනේ නැහැ. ඉහත්වස පිරෙන ඕනනම් අල්ටි කරගත්ත හැකි. නොකරගත්තා වුණත් මේ අවසාන ජාතියයි අයවන්ති මා ජාති නැති දානි පුනබ්බව අය පුනර්භවයක් නැහැ. පුනර්භවයක් නැත්නම් මොකද පුනර්භවයේ පහළ කරන්නා වූ යම් කිසි ආකාරයක සංඛාරයක් තිබුණාද හේතුවක් තිබුණාද එයි හේතු වහ නිරෝධයි. අන්නේට නිරෝධ කරගත්තාම මතු භවයේ ඉවරයි. මේ ඔබ දකින්න ඕන විදිහට. එනි මේ සෝතාපන්න වීම සාරිපුත්ත හාමුදුරන්ගෙන් බුදුරජාන් වහන්සේ අහනවා සාරිපුත්ත සෝත සෝත කියනවා. ඇයි සාරිපුත්ත සෝත කියන්නේ කියලා ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සෝත කියනවා. මැනවි මැනවි සාරිපුත්ත සෝතාපන්න සෝතාපන්න කියන ඇයි සෝතාපන්න කියන්නේ? සායිනි මේ කියන්නේ ආර්යචායක මාර්ගයේ පත්වන නිසා සෝතාපන්න කියනවා. මැනවි මැනවි සාරිපුත්ත ආර්යචායක මාර්ගයේ පත්වෙච්ච නිසා තමයි සෝතාපන්න කියන්නේ. මේ බුද්ධ දේශනාවෙන් සෝතාපන්න තෝරපු හැටි. ඉතින් ඔක දකින්න ඕනේ. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදයේ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං අයං උච්චති වික්ඛවේ සම්මා දිට්ඨි කිව්ව. මෙන්න මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය ප්‍රඥාවෙන් අවබෝධ කරලා තියෙන්න ඕනේ. ඒ නිසා මේක දැනගන්නකොට අවිල දැනගත යුතු ගොඩාක් දේවල් තියෙනවා. නමුත් ඔක්කොම දේවල් අතරින් කාගෙන්වත් අහන්න නැතුව ආර්යත් නිවන් දකින්න ආර්යත්‍රායක මාර්ගයේ තේරුම් ගන්න පුළුවන් වෙච්ච දාට ඔහු ඒකට අවතීන වෙනවා. වෙනපත් වෙන දෙයක් නැති බව දන්නවා. මේ ටික තේරුම් ගත්තට පස්සේ ඊට අවේ සෝතේටපත් වෙනවා. සෝතාපන්න වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය හැර මට ඇවින කරන්න දෙයක් නැහැ. එකම සැනසීම ඔච්චරයි කියන්නේ දකින්න දවසක් එනවා. වනහල ආර්ය අෂ්ටාංගික මාර්ගය තෝරාගත්ත දාට මෙච්චර තමයි සැනසීම මාර්ගය. වෙන කොහේ යන්නද වෙන මොනවා කරන්නද? අනික ඔක්කොම මුලාමද? ඕක දැක්කම පස්සේ ප්‍රඥාවේ තීරණේ පිහිටවන තැනක් එනවා. මේ අටෙන් එහාට මං කොහේ පිහිටන්නද? පිළිසරණ ඔච්චරයි එන පිහිටන්න දෙයක් නැහැ. ඔය අදහසත් එක්කලා ඔන්නේ අටේ පිහිටවුවාම කියනවා සෝතේ පිහිටියා සෝතාපන්න වුණා. විවිධ ක්‍රම තියෙනවා සෝතාපන්න කියන එක විග්‍රහ කරන්න. ඔය බුදුරජාණන් වහන්සේ පැහැදිලිව පෙන්නපු එක්තරා ක්‍රමයක්. එතකොට දකින්න කොහොමද දකින්න? ඒක ටිකක් කිව්වේ හැකි ඉතින් ඔබ කියන්නත් කාලෙ මදි. ඔක්කොම විග්‍රහ කරන්න. සම්මා දිට්ඨි කියන වචනේ අපි අහලා තියෙනවා. මේ සම්මා දිට්ඨිය පිළිබඳව බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මහා චත්තාරීසක සූත්‍රයේ හොඳට පැහැදිලිව. කාගෙන්වත් ඊට පස්සේ අහන්නේ නැතුව තමන්ගේ නුවණට සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද කියන එක සම්පූර්ණ තෝරාගන්න ක්‍රමවේදයක්. ඒක ඇත්ත වශයෙන්ම දැනගත යුතුමයි. ඔය ටික වැහිලා ගියාට පස්සේ නිවන් දකින්න අවශ්‍ය කියන ආර්යචානික මාර්ගයේ වැහුණා. තෝරාගන්න බැහැ. ඊළඟ එක දැනගන්න ක්‍රමයක් තියෙනවා. සම්මා දිට්ඨිය සේ දැනගනි. මිච්ඡා දිට්ඨිය සේ දැනගනි. සම්මා දිට්ඨි දෙයාකාරයි කියා දැනගනි. එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි සුගතියට හේතු වෙනවා. අනික ලෝකෝත්තරයි නිවන්ට හේතු වෙනවා. මෙන්න මේ සම්මා දිට්ඨිය පිළිබඳ කතා කරනකොට පළවෙනි මාර්ගාංගී කතා කරනකොට ඔන්න ඔය ටික තුලයි දැනගත යුතු තියෙන්නේ. ආර්ය ධර්මයේ තුල නැන්නම් මේ ආර්ය විනී සම්මා දිට්ඨිය මාර්ගාංග තුනකින් පරිවාර කරගෙන හැම වෙලේම පවතින්නේ. ඒ සම්මා දිට්ඨිය පිළිබඳ සම්මා දිට්ඨිය කියලා එකක් තියෙනවා. සම්මා දිට්ඨිය පිළිබඳව සම්මා වායාම සම්මා සති කියලා දෙකක් තියෙනවා. ඔන්නේ සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සති කියන මාර්ගාංග තුනක් පරිවාර කරගෙන සම්මා දිට්ඨිය කියන්නේ නිවන් දකින්න සම්මා දිට්ඨිය පිහිටනවා. මෙන්න මේක දැනගෙන තේරුම් අරගෙන බලහලා ඔය ටික දැනගත්තාට පස්සේ ආයි කාගෙන්වත් සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද නිවන් දකින්න දකින්නේ මොකද්ද කියලා අහන්න ඕනේ. ඔන්න ඕක තෝරා ගන්න වෙනවා ඉස්සෙල්ලා. නිතා ඔබ තමයි වෙහිලා තියෙන යහපත් දැකීම හරි දැකීම නිවැරදි දැකීම කියලා මේකක තේරෙන්නේ නැහැ. නමුත් මෙච්චර කාලෙකට ඇහුවනම් සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? යහපත් දැකීම, හරි දැකීම, නිවැරදි දැකීම. මොනවද යහපත්? උඹට මොනවද යහපත් කියලා හිතෙන කියා කීලා කාට හරි කිව්වා. අනේ මට හොඳට කාර් එකක් අරින්න, ගෙයක් දොරක් හදාගෙන මෙහෙම හොඳ පෞල් ජීවිතයක් ගත කරලා මෙහෙම ඉන්න දින හරි යහපත්. ඒක යහපත් වලන්නේ එහෙම. හරියක ගියාම මොකද කියන්නේ? හරි එක තමයි. ඉතින් මට කරදරයක් නැතුව කාගේවත් දැකලි ගහන්න නෑ. මට මගේ පාඩුවේ ඉන්න තියෙන හොඳ රස්සාවක තඹුලා නම් ඒතර මට හරි. ඒකනේ හරි එක කොහොමද තෝරන්නේ? නිවැරදි එක තෝරන්න. නිවැරදි තමයි. ඉතින් එක එක මේ වැරදි කරනකොට අපිට කරදරයි. අපිට අපේ පාඩුවේ ඉන්න දෙනා නම් ඒක හරි. කොහොමද හරි වැරදි තෝරනවානේ? මේ ලෝකයේ විවිධ මත තුලින් හරි වැරදි තෝරන ලෝකේ කොහොමද හරි එකයි වැරදි එකයි හොයාගන්නේ? හරි දැකීමයි වැරදි දැකීමයි හොයන්නේ. යහපත අයහපත කියන දෙක තෝරනවා දෙවි විදිහකට. මොකද යහපත්. කාට එක් සීසත් කරින අපේ පොඩි උස්සගෙන අපි ඔක්කොම එකලා මෙහෙම ඉඳලා ඒක යහපත්. ඒකේ කියන්නේ. තොබේ යහපත්. තොබි ඔක්කොම මරලා දාලා ඉන්නම් අපේ පොඩි උස්සගෙන අපිට මෙහෙ යහපත් නේද මෙහාට ඉන්න ගාලේ දිනා අපි මේක යහපත්. උතාව එකක් කියන්නේ. දැන් කවුද යහපත් පැත්තක් දකින්නේ? හරි පැත්ත දකින්නේ. නිවැරදි පැත්ත දකින්නේ. කොතනින්? මේ ලෞකිකත්වය ඇතුලේ එක එක දෘෂ්ටිගත වෙච්ච පුද්ගලයාට හරි වෙන්නේ නැහැ, යහපත් වෙන්නේ නැහැ, වැරදි නිවැරදි වෙන්නේ නැහැ. ඔක්කොම යන්නේ දෘෂ්ටියේ. මෙන්න මේ නිසා කවදාවත් කියන්නේ පෘථග්ජනිය විතර නිවන් දකින්න බෑ. බුදුරජාන් වහන්සේ හෝ උන්වහන්සේගේ දේශනා කරපු මාර්ගය අවබෝධ කරගත්ත ආර්ය ශ්‍රාවකයෙක් කියන බණහනකන් කිව්ව ඔන්න ඕකයි. එතකන් කොහොම සම්මාදිටිය හොයාගන්නේ? හරි එකයි, නිවැරදි එකයි, යහපත් එකයි හොයාගන්නේ කොතනින්? ඒක දැකලා තියෙන ආර්ය ධර්මයේ තුල දැක්ක ආර්ය උත්මය. අනික කෙනෙකුට වෙන්නේ නැහැ ආර්ය ධර්මයෙන් දැකලා මිස. මෙන්න මේක තේරුම් ගන්න ඕන. සම්මා දිට්ඨි දෙයාකාරයේ මොකද්ද කියලා දකින්න ඕනේ. ඔබ බුදුරජාණන් වහන්සේගේ මිසක් වෙන කාගෙන්වත් අහලා හරියන්නේ නැහැ. ඒ දහම කවදා හරි ඉන්න තාක්කල් අහගන්න පුළුවන්. ඒ දහම අවබෝධ වෙනවා. ඒ දහම අහගත්ත ආරිය උත්තරයන් ඇසුරින් අහනකොට. ඒ අවබෝධ කරගත්ත දහම තවදුරටත් ගේනලා නම් මේ බුද්ධ ශාසනයේ අවසානේ කවද්ද? මේ බුද්ධ ශාසනයේ කොතනින් හරි ගේනලා නම් ඔක අවසාන වෙච්ච දාල් මේ බුද්ධ ශාසනය කෙරෙවොත්. ආයි අහන්න බැ. මතු ලෞත්‍රා බුදුරජාණන් වහන්සේ ළමක් විග්‍රහ කරලා දෙනකම්. ආයි මතු කරගන්න බෑ. ඊට මෙතන දකින්නවා මොකද්ද? සම්මා දිට්ඨි හැටියට දැනගන්න ඕනේ. මිච්ඡා දිට්ඨි හැටියට දැනගන්න ඕනේ. මොකද්ද මිච්ඡා දිට්ඨි කියන්නේ කියලා දකින්න ඕනේ. මිච්ඡා දිට්ඨි 10ක් දේශනා කරලා තියෙනවා. නත්ති දානං, නත්ති ඉට්ඨං, නත්ති හුතං, නත්ති සුකල දුක්ඛතානං, කම්මානං, පලං විපාකං. ඉතින් නත්ති මාතා, නත්ති පිතා, නත්ති මල් ලෝකෝ, නත්ති පරෝ ලෝකෝ. ඉතින් ඔය ආදි වශයෙන් පෙන්නනවා කියන එක මොනවාද? දන් දීමේ විපාක නැහැ. සීල් රැකීම නැත්නම් අර විදියට මේ මේ යුතුයකම් විතු කිරීමේ විපාක නැහැ. කොහොම පූජාති ඔය කරන්නා වූ පූජා සත්කාරවල නැති විපාකයක් නැහැ. පින් කියලා දෙයක් නැහැ, පව් කියලා දෙයක් නැහැ, අම්මා කියලා විශේෂ කෙනෙක් නැහැ, තාත්තා කියලා විශේෂ කෙනෙක් නැහැ. ඒ ඔය ආදි වශයෙන් ගන්නවා 10ක් ගන්න දසවාත්මක මිත්‍යා දෘෂ්ටිය කියලා අහලා තියෙන එකක් නේ. ඔන්න ඕකට කියනවා මිත්‍යා දෘෂ්ටි කිය. මිත්‍යා දෘෂ්ටි මිත්‍යා දෘෂ්ටි වශයෙන් දකින්න ඕන. ඒක තමයි ඉතලා තේරුම් ගන්න එක. සම්මා දෘෂ්ටි දෙආකාරයි කියලා දැකලා එකක් ලෞකිකයි කියලා දකින්න. මොකද්ද ලෞකික? දානීය විපාක තියෙනවා කියලා ගන්නේ ලෞකික සම්මා දෘෂ්ටි. දානීයක විපාක නැවුව බුරු කතා කියන්නේ මිත්‍යා දෘෂ්ටි. යුතුකම් විතු කිරීම ආදී හොඳයි කියලා ගන්නේ සම්මා දෘෂ්ටි. මොන යුතුකම්ද? තමන්ගේ වැඩි වඩා වෙලා ගන්නවා, හලාවලා ගන්නවා, තමන්ගේ වාසාවදී දිනවා. ඒක නිසා වෙන මොකද යුතුකම්? ඔක්කොම බුරු කතා. ඒක මිත්‍යා දෘෂ්ටි. ඒ වගේම හෝම පූජා ආදී නොඑක ආකාරයේ අපපාතන ගුරු පූජා, ඒ වගේම යතිවිනා උතුම් දෙමව්පියන් කරන පූජෝපහාර, ඒ වගේම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා උත්සවයන් කරන පූජෝපහාර, මේවා කිසිම හරයක් නැහැ, වැඩක් ඇතිව නෙමෙයි කියලා ගන්න එක මිත්‍යා දෘෂ්ටිය. ඒවා හරි වැදගත් යුතුයකම් විතු කරන උතුම් ගුණ ධර්ම ඇති බුද්ධිලයන්ගේ උතුම් වැල කියලා දකින්න එක සම්මා දිට්ඨිය. සැප දුක් වල ඇති කරන්න කර්මඵලයක් නැහැ, ඒක බොරු කතාවක් කියන එක මිත්‍යා දෘෂ්ටිය. දුක සැප ඇති කරන්න හේතු වෙන කර්මඵල වියගියන්ගේ කර්ම විපාකයක් තියෙනවා. ඉන්දා යහපත් කර්මයන්ගේ විපාකී යහපත ඇති කරනවා, අයහපත් කර්ම විපාකයන්ගේ දුක ඇති කරනවා කියලා මෙහෙම දකින්න ක්‍රමයක් තියෙනවා. ඒක ලෞකික සම්මා දිට්ඨිය. මේ සම්මා දිට්ඨි නිවන් දකින්න එක නෙමෙයි. ඕක තමයි සම්මා දිට්ඨියේ දෙආකාරය, එකක් ලෞකිකයි කියන්නේ. අන්න ලෞකික සම්මා දිට්ඨිය තමයි. උදි දසවාස්තුක මිත්‍යා දෘෂ්ටි අනිත් පැත්ත ලෞකික සම්මා දිට්ඨිය කියලා දකින්න ඕන. එහෙනම් ලෝකෝත්තර සම්මා දිට්ඨිය මොකක්ද? දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඊ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං අයං උච්චති වික්ඛවේ සම්මා දිට්ඨිය කියලා පෙන්නපු සම්මා දිට්ඨියක් ඇතනම් අන්න එක තියෙනවා ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ඒක නිවන හේතු වෙනවා. ඒක ලෝකෝත්තරයි. මෙන්න මේ කියන ආකාරයෙන් සම්මා දිට්ඨියත් මිත්‍යා දිට්ඨියත් දැකලා සම්මා දිට්ඨිය දෙආකාරයයි කියලා දකින්න ඕනක් ඇද්ද? සම්මා දිට්ඨිය පිළිබඳ සම්මා දිට්ඨිය කියලා ඔබට එනම් නිවන් දකින්න කියලා ඔහුට තියෙන්න ඕනේ සම්මා දිට්ඨිය පිළිබඳ සම්මා දිට්ඨිය. ඒක අවශ්‍යයි. කාගෙන් වත් ඊට පස්සේ පිළිසරණක් ඕනේ නැහැ, ගුරුවරයෙක් ඕනේ නැහැ. දැනගන්න ක්‍රමලතාවයි. ඒක කොටසක් ඔය කිව්වේ. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? ඔය ටිකේ තේරුම් ගත්තහම යාර දැන් විශේෂ දෙයක් දකිනවා. ඉස්සෙල්ලා ධර්මයේ සිහි කරගන්න බැරුව හිටියා. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා. දැන් හොඳ සිහිනුවනට ගෝචර වෙලා පේනවා. මෙන්න මේකනේ සම්මා දිට්ඨිය. දැන් අන්න දකින්න දෙයක්. ඔතනින් දකින්නකොටම සම්මා දිට්ඨියට අයිති වෙන ඔහු දකිනවා. මෙන්න මේ මිත්‍යා දිට්ඨිය හීනයි. ලෞකික වූ සම්මා දිට්ඨිය මධ්‍යමයි. මධ්‍යම දහම්. ලෝකෝත්තර වූ සම්මා දිට්ඨිය හිස් බුදුනේන් දරාගෙන අනුගමනය කළ යුතු, වටහා ගත යුතු, නිවන් දකින්න හේතුන උතුම් ප්‍රණීතයි. හීන මධ්‍යම ප්‍රණීත කියන ලෝක ධර්මයක් දකින්නව තින්නේ. මෙන්න මේක දකින්නකොට ඔහුට සතිය පහළ වෙනවා. මොකද යමක් මිසදුරු පැත්තේ යුත්තද සතර අපාගත වීමට හේතු වෙන දුකට හේතු වෙන වහාම ඉවත් කළ යුතු ඒවා. දුටු තැන පහ කළ යුතුයි. පොඩ්ඩක්වත් නැගින්න ඉඩ නොදිය යුතුයි. ඔය අවබෝධයනවා. ඔන්න සතියෙන් ගත තීරණය. එනකොටම දකිනවා මෙන්න මිත්‍යා දෘෂ්ටිය. මේක ඉවත් වෙයි. මෙන්න මේක ලෞකික සම්මා දිට්ඨිය. තැනට ඔබින විදියට අනුගමනය කළ යුතුයි. ඒක පස්සේ බැරි යන්නත් හොඳ නැහැ. ඒක අත්හරින්න ඕනෙත් නැහැ. අවශ්‍ය ප්‍රමාණයට ලෞකික සම්මා දිට්ඨිය අතුරු කළ යුතුයි. මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය දුකෙන් නිදහස් වෙන උතුම්ම මාර්ගය වැඩිය යුතුයි හොඳ ප්‍රණීතයි. මෙන්න මේ ටික සිහි කරලා දෙනවා සම්මා සතියේ. එතර ඔහුට ඒකම නැගිනවා එකක් මොකද්ද? දැන් ඉතින් උත්සාහ කළ යුතු තැන දකින්න. යමක් පාපන මිත්‍යා දිට්ඨිය නම් ඒක පහ කරන්න උත්සාහ කළ යුතු කියලා දකින්න. යමක් මධ්‍යේ නම් ඒ මධ්‍යම වට්ටමින් අවශ්‍ය ප්‍රමාණයේ සීබුද්ධියෙන් තේරුම් අරගෙන ඊට අනුකූලව අනුගමනය කළ යුතුයි කියලා දකින්න. සෑදවල් විහෙත බලන්නේ නැතුව උත්සාහී වීර්ය වර්ධනය කරලා පූර්ණ සම්මා දිට්ඨිය වර්ධා ගන්න ඕන වර්ධනය කර ගන්න ඕනේ කියලා දකින්න. ඔන්න ඒ සම්මා වායාමී පහළ වෙනවා. ඔන්න එන ආර්ය සම්මා දිට්ඨිය ලැබෙනකොට සම්මා දිට්ඨිය පිළිබඳ සම්මා දිට්ඨියත් ඒ පිළිබඳ සම්මා සතියත් ඒ පිළිබඳ සම්මා වායාමයත් කියන මාර්ගාංග තුනක් පරිවාරකනේ සම්මා දිට්ඨිය පහළ වෙනවා. මෙන්න මේ සම්මා දිට්ඨියට කියනවා නිවන් දකින සම්මා දිට්ඨිය දැක්කයි දැන් ඉතින් ආයෙ කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. ඔය දකින්න කොටස. අදින් අද අපිට විතර විලාවක් නැහැ විග්‍රහ කරගන්න. තවත් අවස්ථාවකට ටිකා ගන්න සම්මා දිට්ඨිය වාගෙම සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මාර්ගාංග පහක් ඔන්න ඔය ක්‍රමයේ තේරුම් අරගන්න ඕනේ ඉස්සෙල්ලා. ඔන්න ඔක සමාය කිවි ඉස්සෙල්ලාම ආර්ය උත්තමයන්ගෙන් අවබෝධ කරගත්ත කෙනෙක්ගෙන් මේ බණ අහන්න ඕන. ඕක භාවනා කරලා හැම ගන්න පුළුවන් එකක් නෙමෙයි. බුදුරජාන් වහන්සේ දුන්න ගැඹුරු දහම ඥානීය ගෝචර දහම පළමු අවබෝධ කරගන්න දහම් කොටස. ඕක බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාගේ මාධ්‍යයෙන් කවද්ද ඉන්නේ අන්තිම වෙනකන් අර්ථවත් ඒතාකල් ශාසනයේ බවලනවා ශාසනයේ පවතිනවා. අන්නේක ඉවරෙච්ච දාට ශාසනය අතුළු දහම් ආයි යන්න බෑ. කොච්චර භාවනා කළා තොයිටි එහෙම භාවනා දැනගන්න බෑ. දැනගත්ත කෙනා දැනගන්නවා භාවනා කරන්න මාධ්‍ය. මොකද්ද භාවනාමය කරන්නේ? යම පහ කළ යුතුද ඒක වටහාගෙන මෙන්න මේ ක්‍රියාව හිතවිල්ල කතාව පහ කළ යුතු එක. යමක් වැඩිය යුතුද මෙන්න මධ්‍යම මට්ටමේ කටයුතු කළ යුතු හිතවිල්ල ක්‍රියාව කතාව මෙන්න මේ ටිකයි. මනසින් අරෙන් ටික කරන්න. මෙන්න වැඩිය යුත් නිවන් දැකීමට මෙන්න මේ ආකාරයේ හිතවිලි ක්‍රියාවෙන් කටයුතු අනුගමනය කළ අවබෝධය වටහාගත යුතුයි. අවබෝධයේ බලාගත යුතුයි. ඔන්න ඒ කාරණා තුන දකිනවා නම් ඒක දැක්කට පස්සේ ඒ මාධ්‍යෙන් කාගින්වත් අහන්න දෙයක් නැහැ. දැන් මම මොකද්ද කරන්න ඕනේ ඊළඟට කියලා. ඉතින් ওই විදිහට සම්මා දිට්ඨිය සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන ওই මාර්ගාංග පහ ඔහොම තේරුම් ගත්තහම ওই පහම පරිවාර කරගෙන තියෙනවා. එකක් එකක් ගානේ සම්මා දිට්ඨියකින් සහ සම්මා දිට්ඨිය ඒ වගේම සම්මා සතිය සහ සම්මා වායාමය කියන තුනේ ওইට යනකොට මාර්ගාංග හතක් සම්පූර්ණ වෙනවා. මාර්ගාංග හතක් පූර්ණ කරනකොට තවත් කම්පා වෙන්න දෙයක් ඉතුරු වෙන්නේ යථාබෝධියත් එක්කලා ඇලෙන ස්වභාවයක් ගැටෙන ස්වභාවයක් උලා වෙන ස්වභාවයක් තියෙනවා. සංසිද්ධිය යනකොට සම්මා සමාධිය ලැබෙනවා. සම්මා සමාධිය ලැබෙන්න මාර්ගාංග පහක් පරිවාර තුන ගානේ හටගත්ත මාර්ගාංග පහ දැනගෙන ඒ මඟ වළන්න ඕනේ. වළන්න තියෙන මාර්ගාංග පහයි. මාර්ගාංග පහ වඩනකොට ඉතුරු දෙක වැඩෙන පරිවාරක ලතිනා මාර්ගාංග තුනක් ඒකත් එක වැඩෙනකොට සම්මා සමාධිය වැඩෙනවා. සාතු හැටියට කරන්නේ මාර්ගාංග පහ තේරුම් අරගෙන වළන එක. ඒක සාතු කද සමාධිය සාතු කරමු. සාතු වල ගෝචර වෙච්ච ගහි ප්‍රතිපල වෙන කද තමයි සමාධිය නැවති කඳ. හැදුනට පස්සේ සාත්ව හොඳ නම් මල්පල හට ගන්නවා වගේ ප්‍රඥාව නැවති නිවන් ඵලය හට ගන්නවා. මාර්ග ඵල අවබෝධය ලැබෙනවා. දේශනා කියලා දෙන උපමාවකුත් එක්කලා ඉතින් ඔබ තෝරා ගන්න ඕන විදිහට. එතන අපි දකින්නට පුළුවන් මොකද්ද කළ යුත්තේ කියන එක. මේ බෝසත් වරුන්ගේ මාර්ග ඵල ලැබීම ගැන කතා කරා. බෝසත් වරුන් තියෙන්නේ ඥාන දර්ශනයක්. දැන් මේක සමහර පොත්වල විග්‍රහ කරලා තිබුණත් පිළිගන්න බැරි කාරණයක් තියෙනවා. සෝතාපන්න කියන එක බුදුරජාන් වහන්සේලාට තිබුණ බව ත්‍රිපිටකයේ නේ. බුදුරජාන් වහන්සේලා සෝතාපන්න වෙන අය නෙමෙයි. බුදුරජාන් වහන්සේලා අවිද්‍යාව හිදීන්නේ වතා තුනකි. රහතන් වහන්සේලා තමයි ඉස්සෙල්ලා සෝවාන් වෙලා ඉදිරිය කරන්න පටන් ගන්න. ශ්‍රාවකයන් වහන්සේ සාවකයන් වහන්සේලා සෝවාන් වෙන්න ඕන. සෝතාපන්නයලා තමයි ඉදිරිය කරගන්න. අවිද්‍යාව දුන්නේ. පාරමිතා ගුණින් ලැබුව මහා ඥානය තුලින් කාගින්වත් අහන්න නැතුව තමා නුවණින් දහම තෝරාගෙන මාර්ගය තෝරාගෙන වඩනකොට අවස්ථා තුනකින් අවිද්‍යාව විදහැරලා ලෞත්‍රා බුද්ධත්වයටපත් වෙනවා. ලෞත්‍රා බුදුරයන් වහන්සේලා. ඒක පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා තුන් අවස්ථාවෙන් අවිද්‍යාව පිළින්නේ කියලා. නමුත් ඒ පස්සේ පස්සේ වතල බුදුරයන් වහන්සේලාත් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන හතර ගිය හැටියට විග්‍රහ කරනවා. පස්සේ අටුවාව සෝවාන් වෙනවා කියලා කියන්නේ සෝතාපන්න අනුගෙන් අහගත් එකක් අරගෙන යන්නේ කගේ? බුදුරයන් වහන්සේට අනුගෙන් අහගන්නේවා. කවුද ගුරුවරයා? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කාගින්වත් අහගන්න මේ අවශ්‍යතාවය බුදුරයන් වහන්සේලාට නැහැ. ඒ අහන්න කෙනින් නැහැ. කවුකින් අහන්න? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දැනගෙන පුරුණ තේරුම් ගත්තාට පස්සේ යට සෝතාපන්න කියනවා. තේරුම් ගත්ත කෙනාට දැන් කාගයක් පිළිසරණක් ඕනේ? අවිද්‍යාව විදහල ගන්න පුළුවන් මේ මාර්ගය වලට. ඒකයි ක්‍රමවේදී. ඉතින් යෝගුන් ගත්තා විග්‍රහ කරගන්න තව නිතර සාකච්ඡා කරනවා. ඉතින් බෝසත්වරයන් වහන්සේලාට වෙන මාර්ගඵල ලබන්නේ බෝබැණි තමයි ලබන්නේ. මාර්ගඵලයක් ලැබුව කෙනෙක් හිටියොත් එහෙම මාර්ගඵල ලැබුව කෙනාට සබ්බේ සංඛාරා අනිච්ඡාති කියලා අදහස ඉන්න ඕන. සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ ධම්මා අනාත්තාති කියන මෙන්න මේ අදහස නැగిලා ඉන්න ඕන. ඒ අදහස නැగిලා වොත් එහෙම ආයතනයක් ඒ ඉන්නහට මොහොතක්වත් සසරේ යන්න හිතෙන්නේ නැහැ. හේතු නැතුව යනවා. දැන් පාරමිතා සංඛාරයක් පුරණ එකක්. පුණ්‍ය සංඛාරය නිපුරන්නේ. පුණ්‍ය සංඛාරය පුරන්නේ වෙන්නේ සබ්බේ සංඛාරා අනිච්ඡාති කියලා දැක්කම. උන්වහන්සේ ටිකක් ඉතිරිලා අයින් ටිකයි අහක් කියලා. අහක් කරන්නේ වෙන එකක් ඉතුරු වෙනවා සසර ගමනට. මොකද්ද? මම විතරක් මගේ අවබෝධය ලබාගෙන සසරෙන් මිදිලා මදි. අනන්ත දුක් විඳින සත්වයින්ට කවුරු විසරණ වෙන්නේද? මාවැන්නේ වගේ වැඩේ කරන්නේ නිදහස් වෙනවා. ඔය මහා කරුණා හැඟීමක් කියලා ඔය අදහස එනවා. ඒ අදහස නිසා උන්වහන්සේට මම තනියෙන් මිදිලා බෑ. බුද්ධෝහං බෝධිසාමි. මම මිදෙලට හරියන්නේ නැහැ. එහෙම එකක් විතරක් මත. මුක්තෝහං මම මිදෙනවා. මෝධිසාමි. අනිකාත් මුදවනවා. තින්නෝහං මම එතන වෙනවා. තාරිසාමි. අනිකාත් එතන කරවනවා. සංසාරෝගෝ මහ බය. මේ සංසාරේ නැවති ඕකේ මහ භයානකයි. භයානකත්වයේ දැකලා හේතුවක් තියෙනවා ඵල ලැබර හිටන් නවත්තන බලාපොරොත්තු වෙන්නේ. ඵලේ ලැබිච්ච කෙනාට අදහසක් එනවා. ගමනට තිත තියෙනවා. සසර ගමනට මට වැඩක් නැහැ. ආයි සසර ගමන තුල මට නෑ යන්න බෑ. දැඩිව අදහස ඇදලා නැවතිලා ඉවරයි. ඊට පස්සේ තියෙන ටික ටික ඉතුරු ටික හිඳලා කියලා කෙලවර කරන පැත්තට යනවා මිසක්. සසර ගමන වැළින පැත්තට හිත වැළින්නේ නැහැ මාර්ග ඵලයක් ලැබුවාට පස්සේ. ඉතින් අන්න ඒ නිසාම ආ මේ කියන බෝසතන් වහන්සේලා මාර්ගඵල කියන එක ඉන්නේ නැහැ. මාර්ගයේ ඵලයේ කියන වචනේ අදහස් තියෙනවා. වලන්නේ බෝධිසත්ව මාර්ගය නම් බෝධිසත්ව ඵලයේ ලෞතරා බුද්ධත්වය. ඒ මාර්ගයේ ඵලෙ බෝසතන් වහන්සේගේ මාර්ගඵලයේ දස මේ වාරමී ධර්මයන් පූර්ණේ කරලා සමතින්සත් පාරමී ධර්මයන් පූර්ණ්‍ය කිරීමේ මාර්ගය තුල ලැබෙනා වූ ලෞතර බුද්ධත්වයේ නැති ඵලයයි බුදුරජාණන් වහන්සේ. ශ්‍රාවකින්ට ඒක නැහැ. ශ්‍රාවකින්ට තියෙන ශ්‍රාවක මාර්ගය අනුගමනය කරලා ලැබෙන අරිහත් ඵලය. ඒක තමයි මාර්ගඵල වශයෙන් උපරිම ඵලය ශ්‍රාවකින්ට. බුදුරජාණන් වහන්සේට සමතින්සත් පාරමී ධර්ම පූර්ණ මාර්ගයේ අග්‍රඵලය ලෞතර බුද්ධත්වය. ඒක අනිකයට නැහැ. ශ්‍රාවකයන් වහන්සේලාට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩීමේ ඵලය අරිහත්ය. එනි ඔගේ මාර්ගඵල කියෝ ඵලිය ඔක්කොම එක නෑ, සමාන නෑ. මේ රහතන් අරිහත්තුන් වහන්සේ ලෞතර බෝසතන් වහන්සේලාගේ නෑ, බුදු වෙන බෝසතන් වහන්සේලාගේ මාර්ගඵල කියන්නේ සම්තිංසත් පාරමී ධර්මයන්ගේ මාර්ගය අවසානයේ ලබන්නා වූ බොහොමැඩි ලබන්නා වූ සර්වඥතාඥානීය ඵලය. උන්වහන්සේගේ පාරමිතා තියෙන උතෙන්ටයි. ඔය පාරමිතාව ශ්‍රාවකින්ට පිටන්නේ නෑ. ශ්‍රාවකින්ට තියෙන්නේ මේ ලෝකේ සියලු සංඛාර අනිත්‍යයි දුක්ඛයි නැත්නම් මට නම් බෑ යන්න. ඔන්න ඔය අදහසින් ලැබෙන අවබෝධය තුළින් ගමන නවත්වන බලාපොරොත්තුවේ මාර්ගයේ ඵලයේ ඒගොල්ලන්ට. ඒක තමයි අරිහත් ඵලය කියන්නේ. මම නැවතිලා හරියන්නේ නැහැ. මේ අනාථ ලෝක සත්‍යනේ කාගේ පිළිසරණද? මේ ප්‍රඥාව ලෝක සත්‍යයන්ට නැහැ. මම එතන ගිහිලා මේ මට නම් මගේ තිය කරගන්න මේ මගේ නෝන ඇති. ඒ වුණාට එහෙම කරගත්තාම අනාථ සත්වෙන්න අනාථයි. කවුද පිළිසරණක් වෙන්නේ? මා වැන්නිකුත් එහෙමත් ඇගියෝ. මේ ලෝක සත්‍යයල කියන කරන දේ තේරෙන්නේ නැහැ. ඉතින් මමත් මල මේ පෙනිපෙනී තේරි තේරි තියෙද්දි මා වැන්නිකුත් මේ නුවණ අත්හැරලා දාලා මගේ වැඩේ බලාගත්තොත් අනීමේ අහිංසක සත්‍යය අනාතයි. මෙන්න මේ මහා කරුණාව කියලා මහ බෝසතන් වහන්සේලාට පහළ වෙනවා. ඒ පහළ වෙන නිසා උන්වහන්සේලාට කවදාවත් ලෝතුරා බුද්ධත්වයේ මගේ මාර්ගයයි. නැත්නම් දස සමතින්සත් පාරමිතා පූර්ණිය කිරීම මගේ මාර්ගයයි කියලා එන්නාතිලාට මාර්ගයක් වෙන් වෙනවා. ලෞතර බුද්ධ ඥානයක් ඇද්ද ඒක මගේ ඵලයයි කියලා අතෙන් දෙන ඵලෙ. ඒ තමයි බෝසතන් වහන්සේගේ මාර්ගඵල. ශ්‍රාවකයන් වහන්සේගේ මාර්ගය නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඵලේ නම් නිවන. මේ ඔබ තේරුම් ගන්න ඕන. අතලත් නිවන තමයි. නිවන වල පරිවාරක ලතින සර්වඥතාඥානි. සර්වඥතාඥානියෙන් අඩු වෙච්ච එකක් තමයි අනික් අය බලාපොරොත්තු වෙන්නේ. හරිහත් ඵලයේ කියලා. ඒකට අවශ්‍ය ආරියත් ආයක මාර්ගය විතරයි. ඒකේ බුද්ධ ශාසනයේ ලැබුණා නම් ඒ මාර්ගය අනුගමනය කළා ඵලය ලබා ගන්නකොට ලැබෙන අවස්ථා තමයි සෝවාන් සකුදා ගන්න, අනාගාමී අරිහත් වීම. හැබැයි කවදා සර්වඥ වෙන්නේ නැහැ මගේ කොච්චර වෙන්නේ. ආරියත් ආයක මාර්ගය වල සර්වඥ වෙන්නේ බැහැ. සමතින් සත් පාරිමි ධර්මයන් පූර්ණය කළයි සර්වඥ වෙන්නේ. මාර්ගයත් වැඩිනවා. ඒක ආගෙන වතහ ගන්න ඒ සියල්ලම ලැබිලා ඒ ඥානීට ගෝචර වෙලා දකින්නේ බෝසත් ඥානීට ගෝචර වෙන්නේ. ඉතින් ඒක නම් අපි තේරුම් ගන්න එහෙම ගැඹුරු දෙයක්. ගිහි අය නිරෝධයට සමවැදී කාලයක සිට පිරිනාන් පානවා කියන ප්‍රශ්නයක් තියෙන්නේ. ඉතින් ගිහි අය නිරෝධයට සමවැදී නම් Taman දන්නවා මට රාග නිරෝධයි. රාගය නිසා යමක් හට ගන්නවා නම් ඒක හට ගන්න හේතු නැහැ. මට ද්වේෂයේ නිරෝධයි. ද්වේෂය නිසා යමක් හට ගන්නවා නම් දැන් ඒකට හේතු නැහැ. මට මෝහයේ නිරෝධයි, අවිද්‍යාව නිරෝධයි. අවිද්‍යාව නිසා යමක් ගොඩනැගෙනවා නම් ඒකට හේතු මට නැහැ කියලා හිතන් අන්න එයා දැනගන්නවා ගිහි වේවා පැවිදි වේවා කවුරු හරි. ඉතින් මෙතෙන් මේක හරි ගැඹුරු තැන. අපි නිරෝධයි කියලා හිතන ගමන් නිරෝධයි කියලා අපිට හිතුණාට ඒක හිතිච්ච එක නැහැ නේද? ඊ අවබෝධය දකින්නකොට හුඟක් එහාට යන්න ඕනේ. එහෙම ගිහින් ගිහින් තමයි එකින් එකට නිරෝධ කරන්න ඉස්සෙල්ලා හැඟවිච්ච එක දකින්න ඕනේ. හැඟවිච්ච දහම් බොහෝම තියෙනවා. මට කිසි රාගයක් නැහැ කියලා හැඟෙනවා. මට කිසි තරහක් නැහැ කියලා හැඟෙනවා. ඒ අපි දැක්කේ නැති නිසා. කොරසක් නැති වෙන්න පුළුවන්. ඒ නැති වෙච්ච කොරසක් තේරුම් ඇතුව නැති වුණා නම් ඥානවන්තෝ ඥාන සම්පයුත්තව තේරුම් වරන් අතහැර දාපු කොරසක් නම් ඒ ටික නැහැ කියලා දැනගත්තා. හැබැයි හැඟවිච්ච කොරසක් තියෙනවා. අන්නේ පුරුත වලා සිහියෙන් ඉඳලාම සිහි කරලාම බලන්න ඕන. මම කරන්න කියන හිතන කටයුතු වලට පොඩ්ඩක්වත් තරහින් නැද්ද? මට විචිත්තතාවයක් එන්නේ නැද්ද? මගේ හිත ආස්වාදයෙන් පොඩ්ඩක්වත් ඇලින්නේ නැද්ද කියලා. මනස සිහියෙන් අවධානයෙන් ඉන්නකොට තමයි තේරෙන්න පටන් ගන්න. ඇයි නැත්තේ? මේ පුංචි වුණාට මේක රාග නේද? මේක ද්වේෂ නේද? මේකත් මුලාව නේද? හරි මේක ඇවිල්ලා ඉඳ හිතෙන්නේ. මෙන්න මේක Tamante තේරෙනකොට දකින්නවා. මෙච්චර කල් මම රාගක් සෑය කියලා හිතා හිටිය රාගක් සෑවිලා නැහැ නේ මට. තව මට වැඩ තියෙනවා. අන්න එහෙම දැනගන්නවා. දැනගත්තට පස්සේ අප්‍රමාදී වේ ටික පූර්ණේ කරනවා. කොහොම ගිහින් ගිහින් කවදා හරි අන්තු මාත්‍රිට මේ හිඳුනහා ප්‍රඥා පූර්ණ වෙච්ච දාර දකින්නවා. මොන මේ ජීවිතයේ පැවැත්ම සඳහාවත් කුමන කාරණයකටවත් මට රූප රාග, සද්ද රාග, ගන්ධ රාග, රස රාග, ස්පර්ශ රාග, ධර්ම රාග කියන මේවා එන්නේ නැහැ. ඒවා හිතෙම හිඳිලා ගියා. ආයි මතු වෙන්නේ නැහැ. මොන අරුණක් දැක්කත් ලස්සන කියලා හිත වැඳිනා එකක් ඇදලා යන්නේ නැහැ. හිතලා බැලුවත් එහෙම එකක් නැහැ. ඒක දකින්නවා. එක්තරා යෝගීව හිටවු ආචාර්ය හාමුදුරු කෙනෙක් රහත් වෙලා කියලා හිතාගෙන හිටියා. ගෝලහාමුදුරන්ට තියෙනවා චේතෝපරිය ඥානිය උන්වහන්සේ අරිහත් වෙලාපත් වෙලා. ගුරුවරයාගේ தත්ත්වය වළනුට දැක්කා ගුරුවරයා තව අරිහත් වෙලාපත් වෙලා නැහැ රැවටිලා ඉන්නේ කියලා. දැකලා එතෙන්ට ගිහිලා අහනවා. ස්වාමීනි ඔබ වහන්සේ උත්තරීතර ප්‍රතිඵලයක් ලබලාද ඉන්නේ? ඒ කියන්නේ අරිහත් වෙලාපත් වෙලාද කියන එකයි ඇහුවේ. ඇවැත්නි එහෙමයි. උත්තරයක් දුන්නේ එහෙමයි කියලා. කොච්චර කාලයක් වෙනවද? අවුරුදු 60ක් වෙනවා. අවුරුදු 80ක් උන්වහන්සේට වයස. 60 අවුරුද්ද තුළ රාග මාතිලක මතු වෙලත් නැහැ. මේ ප්‍රතිපත්තිය පුරාගෙන සංවරත්තියක ඉන්නකොට තියෙන වෙනස ඇති. ඉර ස්වාමීනි ඔබ වහන්සේට අවිඥාවල එහෙම තියෙනවද? ඔව් තියෙනවා. මොකද ඇහැයි ස්වාමීනි මට ලොකු පොකුණක් මාල පෙන්නන්න බැයි. මැව්වා. ඔය පොකුණේ ලස්සන විශාල නෙළුම් මලක් මවන්න බැයිද මතු වෙලා තියෙන. පොකුණ වැඩි. මවලාගෙන ඉන්නවා. ලස්සන දෙවඟල ඔය මලේ ඉඳලා හොඳ රංගනයක් මවලා පෙන්නන්න බැයිද මට? නැටුවක් රංගන හැටි. ඉතින් මවලා පෙන්නනවා. ඔබ වහන්සේ ඔතනම ওই විදිහටම බලාගෙන ඉන්නකොට ටික වෙලාව කියලා ඉතින් උන්වහන්සේ වල්ලා පැත්තකට ගියා. වෙලක් නැතුව ඔබ වහන්සේ වැගුව රංගන දිහා බලා ඉඳි ඒ දෙවඟල නාට්‍ය රංගන හැටි. උන්වහන්සේ විනාඩි 5ක් ඉඳලා ඉන්නකොට මෙච්චර කල් 60 අවුරුද්දක් මතුවලා තිබිච්ච රාගය මතුවලා හැඟීමක් මතුවුණා. අති වෙනකොටම කෑ ගහවා අනේ වැවැත්නි මට පිටේ වෙන්න මම රහත් වෙලා නැහැ කිව්වා. ඊට පස්සේ දුන්න කරුණ මස ස්වාමීනි ඔබ වහන්සේගේ ඔය தත්ති දැකලාමයි මම ඔබ වහන්සේට පිටේ වෙන්න ආවේ. කියලා ඉතින් අසුභ කර්මස්ථානයක් මොනවා හරි දීපිකක් අරගෙන පියවර තුනක් ඔසවනකොට අධිහත්තරපත් වුණා. ඉතින් මෙහෙම දෙයක් මේ හරි ගැඹුරු තැන. අපි දකින්න ඇති පැති. මට මෙහෙම කිරිසියක් නෑ, මට රාගයක් නෑ, මට තරහයි නෑ, මම ඔක්කොම හරි කියලා හිතෙනවා. ඒක අපි අඩුපාඩුවක්. මනස සීයෙන් හිතන්න ඕනේ, බලන්න ඕනේ. ඉස්සෙල්ලා කලබල වෙන්න හොඳ නෑ, මට රාගය නෑ, ද්වේෂය නෑ කියන. හැමිලේම උත්සාහ කරන්න ඕනේ රාගය ද්වේෂය නැද්ද කියන එක නෙමෙයි. තියනවාද කියලා පරීක්ෂණය කරලා බලන්න ඕනේ. පරීක්ෂණ කරලා බලනවා නම් එයාට අහු වෙනවා නැත්තරම නැන්නා තමයි නෑ කියලා දකින්න. ඒ රැවටෙන්නේ නැතුව වැඩේ කරගන්න. අපිට ඊට වඩා සාකච්ඡා කරන්න ලවන්නේ. නැවතත් මේ ප්‍රශ්න තව හුඟක් ඒවලා තියෙනවා. මේ ප්‍රශ්න නැවත නැවතත් මෙයා කරන්න ලැබෙයි. නැවත නැවත එවන්න මේ ප්‍රශ්න මට ඒවලා හිටන් මීට පෙර ඇසු ප්‍රශ්නයක් වතාවක් ඇහුවා, දෙකක් ඇහුවා, ආදි වශයෙන් අවංකව ලියලා උඩින් සටහනක් දාන්න. එතන මේ පදනේ එකින් එක පෙළලාගෙන යනකොට එහෙම එකක් දෙතුන් වතාවක් අහලා තියෙන කෙනෙක් නම් මම කොහොම හරි ඒක ඉස්මතු කරලා ඊළඟ හඳ ගන්නවා. ඉතින් ඒ නිසා අදාගෙන වෙන්නේ නැතුව දුන්න ප්‍රශ්න වලින් තමන්ගේ ප්‍රශ්නෙට උත්තර ලැබිලා නැත්නම් නැවතත් ඔය ප්‍රශ්නයක් කොහොමද මීට පෙරත් මම එක වතාවක් මේ ප්‍රශ්න ඇහුවා කියලා උඩින් සටහනක් දාන්න. දෙවතාවක් ඇහුවා මේකට පිළිතුර හම්බුන්නේ නැහැ, දෙවෙනි වතාවත් ඇහුණා අවංකව අහලා දාන්න. දෙවෙනි වතාවක් ඇහුවා නම් ඒතර එකක් දෙකක් අහන්න මම දකිනවා එක එහෙම එකක් තියෙනවා දැකම කොහොම හරි එක මතු කරලා ඊළාට අනිත් ප්‍රශ්න දිනුනත් ඒක අත්‍යවශ්‍ය ප්‍රශ්නයක් නිසා එහෙම අහන්නේ මම ඒක හරගෙන ඊළාට සාකච්ඡාවට ගන්නවා. ඒක නිසා එහෙම අවස්ථාවෙ තියෙන තරම් ප්‍රශ්න අහන්න වෙලාවක් නැහැ, කාලය වදින නිසා. නමුත් මේ ප්‍රශ්න වලින් 75%-80%කට වැඩි පිළිතුරු හම්බෙනවා මේක ප්‍රශ්නයකට උත්තර දෙනකොට. ඉතින් මේ ක්‍රමීටම අහගෙන නැවත වාරයක් අවශ්‍ය කරන්නේ ප්‍රශ්න අහන්න අහලා තේරුම් අරගන්න. අරගෙන ඊටන් ඊදියේ නැවත අහලා සාකච්ඡාවට ගන්න. අද මේ අහකට ධර්මයන් තුනක් රාග දේශ මොහ හේකර ගැනීමට ධර්මයේ කිවෙනා වූ වටිනාකම දැකලා අවබෝධ කරගෙන ඒ උත්තරීතර වන්නා වූ ආර්ය මාර්ගයේ පූර්ණ කරන අදිෂ්ඨාන කරගෙන අප්‍රමාදව කටයුතු කර නිවන් සාක්ෂාත් කරන බලාපොරොත්තු වෙන්න සෑම සිදුවීමකට යහපතක් වේවා.